මොදේ හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවන උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවන ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී එක් කලකි භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වස්සන්ගේ නියම් ගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලි වනාය භාගතුන් වහන්සේ භික්ෂුන්ට මහන්නී කතා කළ සේක. පින්වතුන් වහන්සේයි භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නු. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමය අනිත්‍ය හිස්ය විනාශවන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාවෝ මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් ඇනි. අඥානයන් විසින් මගේයයි මගේයයි කියනු ලබන්නා වූ මෙලොව ඇත්තා වූ යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුසකාම සංඥා වූ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥා වූ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත්ය. මේ මාරයාගේ ස්ථානයේ මාරයා දමන කෑමවේ, මාරයාගේ කොටුවේ මේ කාමයන් අරමුණු කොට සිත් හට ගන්නා වූ දැලි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලාද සාරම්භයේද යන අකුසලයෝ පවතී. ඒ අකුසලයෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගන්නේ. ඉතින් මේක පාලි භාෂාවෙන් පෙන්නනෝ අනිච්ඡා භික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මයා කතමේ තම් භික්කවේ බාලලාපනා කියලා. ඒච දිට්ඨ ධම්මික කාම, ඒච සම්පරායික කාම, ඒච දිට්ඨ ධම්මික කාම සංඤා, ඒච සම්පරායික කාම සංඤා, උභය මේතා මාර දෙය මාරස්ස විසයෝ මාරස්සේස නිවාපෝ මාරස්සේස ගෝචරෝ ඒතේති පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාද ව්‍යාපාදාපි සාරබ්බා සම්මුත්තති කිය. එතකොට බලන්න බුදුහාමුදුරු මෙතන පෙන්වන අනිච්ඡා භික්කවේ කාම, කාමයේ කියන එක අනිත්‍යයි, ඒක සකස් කරන්නා වූ එක. ඊළඟට පෙන්නනවා මේක තුච්චයි, මේක හිස් දෙයක්. ආයෙත් පෙන්නනවා මුසා මූස ධම්මෝ. එතකොට ඒක අපි දැක්කා යන් සත්‍යං අමූස ධම්මං නිබ්බාණං කියලා නේද? ඒකේ මේ විරුද්ධ පැද්ද තමයි මේ මුසා මූස ධම්මං. මයා කතමේතං මායාවකින් කරන ලද්දක් වැනි බාලලාපන. බාලයාගේ වචනියෙන් සිදුවක් වෙන්නේ කියලා. ඉතින් මම ඕගොල්ලන්ට පැහැදිලි කළා ඔය දවස් හතරේ වැඩසටහනේදී. අර යාළුවෙක් ඉන්න තැනට තව එක්කෙනෙක් ඇවිල්ලා කියුවේ නේද? කාන්තාවගේ සර්ගල කොට්ටාසයක් වුණ මේ විදිහට ඒ බාලයා විසින් නැති කාමයන් කියන ඒවා ඇති කරනවා. එතකොට දැන් මේ පුද්ගලයා කල්පනා කරනවා මේ මේ කාම කාම සංඥා මේ ඔක්කොම ඒව මාරයට යටත් වෙනවා. මාරයාගේ ස්ථානීය වෙනවා කියලා. එයාගේ මායා දමන කෑම ඒ මායාගේ කොටු වෙනවා කියලා නේද? ඒ කියන්නේ මාර දෙයියන් කියනවා, මායාට යටත් වෙනවා කියලා කියනවා. මාරස විසයෝ, ඒ කියන්නේ මායාගේ ස්ථානේ. මාරස නිවාපෝ, මායා දමන කෑම. මාරස ගෝචරෝ, ගෝචරෝ කියලා කිව්වම එයාගේ ඒකේ රේන්ජ් එකට වැටෙන්නේ කොටුවට. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ යම් කිසි දෙයක් බලලා කල්පනා කරනවා නේද, මේ දේ නම් බොහොම හොඳයි, හරි ලස්සනයි කියලා ආදි වශයෙන් තමන් හිතනවා නේද? මාරයටත් ඒක පේනවා, එයාටත් පේනවා, ඕගොල්ලන්ට පේන දුර මාරයටත් පේනවා. එතකොට කවදා හරි ඕගොල්ලෝ අපි හැමෝම ඉන්නේ මාරයේ කුකුල් කොටුවේ. ඒ කුකුල් කොටුවෙන් පණින්න තමන් හදනකොට මාරයා අන්න දෙනවා කෑම, ඔයා මේකට කැමතිනේ. එතකොට ආපහු කුකුල් කොටුවට වැටෙනවා. ඒක තමයි මාරයාගේ ගෝචරෝ කියලා කියන්නේ. ඉතින් මෙයා තීරුම් ගන්නවා මේවෙන් ඇති වෙන්නේ මොකද්ද? අභිජ්ජාප ව්‍යාපාදේ සාරම්භය කියන ඒ ධර්මයන් තමයි ඇති වෙන්නේ කියලා දැනගන්න. මහණෙනි, එහිලා මේ ආර ශ්‍රාවකත්වය තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. මේ ditta dhammika kaamayot yam samparayika kaamayot yam ditta dhammika kaama sanya kenukut yam samparayika kaama sanya kenukut tedda මේ කාම කාම සංඥා යන දෙකම ඒ මරුට විශේෂ වෙනවා. මරුගේ නිවාපයයි, මරුගේ ගෝචරයි. මේ කාම ගුණ විශේෂ මානසික අභිජ්ජා ව්‍යාපාද සාරම්භ යන අකුසල ධර්මියව පවත්නවා. මේ තුන් කෙලස මේ ශාසනෙහි හික්මන ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස වෙනවා කියලා කල්පනා කළා. මෙයා කල්පනා කරනවා මේ කාම ගුණ ලෝකේ මැඩපියා දැහැන් අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතායේ කියලා. මම ඉපුළු මහත්ගත වූ සිතින් කාම ගුණ ලෝකේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නෝ මාගේ සිතේ හට ගන්නා වූ පවිතු අකුසල අවිද්‍යාවද ව්‍යාපාදයේ සාරම්භයද වෙද්ද වහුනවන්නා වූ ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධිය හෝ පහදී මනා පැහැදීම ඇති කල්ලි මේ භවයේම කම්පාන වනු ධාන සමාධියට හෝ පැමිණේ ප්‍රඥාවෙන් හෝ මිදේ නොහොත් ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණකින් ඒ භික්ෂුව උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල ඒ ධානයේ සමාන වූවක්න්න යන මේ කාරණයේ ඇත්තේ මහන්න මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පාන වන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට දැන් මෙයා මේ කල්පනා කරනවා මම ඉන්නේ මාරාගේ කුගුල් කොටුව ඇතුලේ. මම මේ කුගුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානය. එයා තීරුම් ගත්තා මේ ඔක්කොම මේ කාමයන් මේව ඔක්කොම ditta dhamma samparayikeva ඔක්කොම මාරයට යටත් වෙනවා. අපි ඉන්නේ මාරාගේ කුගුල් කොටුවේ මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය නිසා තමයි මෙයා මේකෙන් අයින් වෙනවා කියන එක තියෙන්නේ. ඊට ඔය පාලි භාෂාවෙන් එහෙම පෙන්වනවා අප්‍රමාණ සුභාවිතා කියලා. ඉතින් මේක අපි අර කාම සංඥා කියලා කියවනේ. ඒක කාම සංඥා කියලා කියන්නේ ඉතින් සංස්කාරය නිසා විඥානයේ පැවතීමට ඇති කැමැත්ත තමයි එතන කාම සංඥාව කියලා කියන්නේ. ඉතින් මේක තේරුම් ගන්න අපි ওই ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනිම ඒ අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට කෘතඥතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ඩයග්‍රෑම් එකට ගියොත් එතකොට මේක පෙන්නනවා. දැන් බලන්න මේ කාමය කියලා කියන්නේ මොකද්ද? කාමයේ කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. බලන්න මේකේ තියෙනවා සංකප්පේ මේ පැත්තේ ලකුණු කරලා නේද? එතකොට මේකට රාගය වෙලා තමයි අපිට කාමයේ කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් බලන්න මේක හැදුනා කොහොමද මේ සංකප්පය හැදුනේ? සුභයි, නිට්ටේකවකල සුඛයි, අත්ත කියලා ගහලා තමයි මේක සංකප්පය හැදුනේ. එහෙමනම් මේකේ තියෙනවා සමුදයක්. එතකොට සමුදයක් තියෙනවා නම් ඒක අස්තංගමයක් තියෙනවා. එහෙමනම් අපිට පේනවා අනිත්‍යයි කියන එක නේද? එතකොට ඒක තමයි මේ අනිච්ඡාභික්කවේ කාමා කියන එක පළවෙනිම මේ ඩයග්‍රෑම් එකෙන් උගලන්ට පේනවා. එතකොට ඊළඟට අපි යමු ඊළඟ. දැන් මේ පෙන්වන්නේ මෙතන පේනවාද මේකේ කුකුල් කොටුව වගේ මේක ඇතුලේ තියෙනවා. මේක තමයි කුකුල් කොටුව නේද? පිරමීඩ් එකත් එක්ක වගේ තියෙන. එතකොට කල්පනා කරනවා මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා. ආනේ එළියට පැන ගන්නවා කියන එකෙන් තමයි Tamanට පුළුවන් වෙන්නේ. ඒ මම මේක ඇතුලේ ඉන්නේ නැහැ. ආන්නේ එහෙම හිතලා ගත්තාම අදිෂ්ඨානයක් ඇති වුනහම Tamanට යන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි යමු මේ 2B කියන ඩයග්‍රෑම් එකට. ඊළඟ ඩයග්‍රෑම් එක. එතකොට අපි අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැක්ක අර හේතුව ප්‍රත්‍ය හැටියට ඒක කාමයේ ඇති වෙන හැටි නේද? දැන් මේ 2B කියන ඩයග්‍රෑම් එකේ අපි පෙන්නන ඕගලන්ට මේ ස්ටෙප්ස් තියෙනවා. මේකේ ඔය හැම රවුමකම තියෙනවා ස්ටෙප්ස් හතක්. ඒ ස්ටෙප්ස් හත තමයි අපි මෙතෙන් දීගෙන ගන්නෙ. දැන් ඔය මොකක් හරි එකක් දැකපු ගම දැන් පෝතලී සූත්‍රය ඔයගලන්ට මතකයි අර බල්ලා මස් කට්ට දාපු ගම දූවගෙන ගියා නේ. දූවගෙන ගිහිල්ලා ඒක ගත්තා. ඉවල්ලලවත් බැලුවේ නැහැ නේද? එතකොට දැන් බලන්න ඒක ආවේ එයාට නිකන් ඒ මස් කට්ටේ මස් තියෙනවා වගේ දැකලාද නැත්නම් මේකේ ඇතුලේ මේ මස් කට්ට කිව්වම මොකක් හරි තියනවා කියලා ඇතුලෙන් ආවේ නේද? ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් යමක් ඇදෙනවා සුබයි කියලා. ඔන්න ඉඳන් සත්‍යයට ඇදෙනවා. අන්න ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. පළවෙනි රවුම මේ කතා කරන්නේ. පළවෙනි රවුම මේ ඕගලන්ට පේනවා මේ පළවෙනි ස්ටෙප් එක හැටියටම ඉන්නේ මේක තමයි සුබයි කියලා ඇදෙන එක. ඒකට එකයි කියලා දාගන්න සුබයි කියන එකට. ඊට පස්සේ දැන් මතකද අර කට්ලට් උදාහරණේ? දැන් කට්ලට් ටිකක් ඔගොල්ලෝ කොහේ හරි ගියාම එකපාරට කවුරු හරි මේසෙක උඩ ගෙනත් තිබ්බ ගමන් අන්න සුබයි කියලා ආව. තාම කාලත් නැහැ. නිකන් හරියට බෝල බෝල වගේ තියෙනවා ඉන්න පුළුවන් ප්ලාස්ටික් වලින් හදලා වෙන්නත් පුළුවන්. දැන් එතකොට දැන් ඊට පස්සේ ওই කට්ලට් එක ආපහු Tamanට නැවත නැවතත් පොඩ පොඩ ස්පර්ශය කරන්න පුළුවන් නම් මං කිව්වා කවුරු හරි එකපාරට ගෙනිච්චේ නැත්තම් ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න නිත්‍යයි කියන එක නේද? එතකොට එහෙනම් මේ නිට්ටයයි කියන එක තමයි මේ දෙවෙනියට තියෙන්නේ. දෙවෙනි ස්ටෙප් එක ඇවිල්ලා නිට්ටයයි කියන එක. ඒක ලකුණු කරලා තිනවා අපි ඉදන් සච්චේ ඉඳන් මෝහ අගතිය දක්වා රේඛාවේ ලකුණු කරලා තිනවා නිට්ටයයි කියලා. ඒකට දාගන්න දෙකයි කියන එක. සුභයි ඊළඟට දිනන නිට්ටයයි කියන එක. දැන් මතකද සුභේට නිට්ටෙක් ගහ කරාම අපිට සුඛයි නේද? කට්ලට් තිනවා කට්ලට් තිනවා කියලා. ඒක උක කාලා විඳලා නෙමෙයිනේ. අරක දැකලා එක ස්පර්ශ කිරීමේ. එතකොට ඕක නිකන් සංඥාවක් නේද? එහෙනම් බලන්න මේ සුභේට නිට්ටෙක් ගහ කළාම මෙන්න මේ පාර දෙකේ දික්කලයන් පස්සේ ඕකලන්ට පේන මේ සංඥාව කියන එකට දික් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ තිත්‍රේකාවෙන් පෙන්වන්නේ? අන්න සුඛයි කියන සංඥාවක් Tamanට ඇති වෙනවා. මෙන්න මේ රේඛාව තමයි කාමරාග අනුසය කියලා කියන්නේ. දැන් මෙතන ඕගලන්ට පේනවා මේ මෝහගතිය ඉඳන් මනෝ සංචේතනාව දක්වා මේ රේඛාවේ ලකුණු කරලා තිනු කාමරාග අනුසය කියලා. එතකොට මෙන්න මේ ඒරියා එක ඕගලන්ට පේනවාද මේ කොළපාට රේඛාවක් තියෙනවා මේ මානියත් එක්ක ලකුණු කරලා තියෙන. එතනින් දකුණට ගිහිල්ලා පල්ලෙහාට එනවා නේද? මේක ත්‍රිපීසියම් වගේ මෙතන කෑල්ලක් තියෙන. අන්න ඒ කෑල්ලට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. එතකොට දැන් මෙතන උනේ මොකද්ද? සුභේට නිත්‍යක කවර ඇඟිල්ල දික්කලා දැන් කියනෝ සුඛයි කියලා. සංඥාව දැන් සුඛ වුණා. එතකොට දැන් ওই සුඛ කියන සංඥාව දැන් අපි තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ අර සුඛයි කියලා ගත්ත එක තමයි මේ වේදනාවට සුඛ වශයෙන් දැනෙනු. බලන්න සංඥාවෙන් කියන්නේ නේද? වේදනාව සුඛයි කියලා. එතකොට දැන් මේ වේදනාව ඊට පස්සේ පරාමාසගත වෙනවා. එතකොට වේදනාව පරාමාසගත වෙනවා කියන එක තමයි හතරවෙනි ස්ටෙප් එක. සුඛය පරාමාසගත වෙනවා. ඒක වෙන්නේ මේ ওই හතරවෙනි ස්ටෙප් එක තමයි අපි පෙන්නන්නේ. ඉතින් ওই හැම රවුමකම ස්ටෙප්ස් තිබුණාට ඒ රවුමට සිග්නිෆිකන්ට් වෙන්නේ වටිනාම වැදගත්ම වෙන්නේ ඒ රවුම අනුව තමයි ඒක ස්ටෙප් එකක්. හතක් තියෙනවා. හැම රවුමකම තියෙනවා හතක්. එන හතරවෙනි රවුමෙන් තමයි හුඟාම ඕක බලගතු වෙන්නේ. එතකොට පරාමාසගත වුණා. දැන් මොකක් හරි සුඛේ පරාමාසගත වුණාම වර්ධව වටහා ගත්තහම දැන් ඕගොල්ලෝ ඒක ගන්නවා අත්තා කියලා. අන්න ඒක තමයි පස්වෙනි එක. පස්වෙනි ස්ටෙප් එක මොකද්ද? ඒක ලකුණු කරගන්න පරාමාසයෙන් ඉඳන් බයාවේ තිත රේඛාවක් ඇඳලා අන්න ඒ රේඛාවේ ලකුණු කරගන්න අත්තා කියලා. පස්වෙනි එක තමයි අත්තා. ඊළඟට මේ බයගතිය ඉඳන් වේදනාව දක්වා රේඛාවක් තියෙනවානේ. අන්න ඒ පාර තමයි දික්ටි අනුසය. මේ දික්ටි අනුසය පාර තමයි එතන තියෙන්නේ. එතකොට මේ දික්ටි අනුසය කියන එක තමයි අපිට 6 වෙනි එක වෙන්නේ. 6 වෙනි ස්ටෙප් එක දික්ටි අනුසය. දැන් ස්ටෙප්ස් 6යි නේද? දැන් බලන්න දික්ටි අනුසය මොකද්ද කරන්නේ? ඇඟිල්ල දික් කළා මේ රේඛාව දික් කරාම යන්නේ කොහාටද? කබලින්කාර ආහාරයට. එහෙමනම් එයා දැන් කියනවා දැන් මෙතනින් මේ සුඛයක් ආවනේ පරාමාසයට. ඒකනේ මගේ කියලා ගත්තේ. පේනවද? ඒකම තමයි මේක දිගෙත් යන්නේ නේද? එයා දැන් ඇඟිල්ල දික් කළ රූපයට කියනවා සුඛයි කියලා. රූපයක සුඛයක් තියනවද? රූපයක තියෙන පුළුවන් ලස්සනක් වගේ දෙයක් නේ නේද? බියුටි කියන එකනේ. ඒතකොට නමුත් අපි රූපයට කියන්නේ සුඛයි කියලා. දැන් ඒක හරියට මේ කවුරු හරි මිනිස්සේ දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. අන්නේ අර්ථය තියෙන්නේ. බලන්න අපිට පැටලෙන්නේ නැහැටි නේද? වැරදෙන්නේ නැහැටි. එතකොට මෙතන සුඛ වුණාට පස්සේ ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් ඒ සුඛයෙන් ඇති වෙන අපිට නන්දියක්. මේකේ ඉන්න අඹගෙඩිය කාලා ඉන්න වාගේ මැරලා ඉපදෙන්නත් තරම් දෙයක් ඇති වෙනවා. නන්දිය තමයි හත් වෙනි ස්ටෙප් එක වෙන්නේ. ඒතකොට නන්දිය ලකුණු කරන්නේ පල්ලෙහානේ ඕගොල්ලෝ දන්නවනේ ඒක. එතකොට එහෙනම් මේ ඩයග්‍රෑම් එකේ අපි ඉගෙන ගත්ත ස්ටෙප්ස් හත. ඔය හැම රවුමකම තියෙනවා ස්ටෙප්ස් හත නේද? සුභ වුණා නිට්ටය වුණා සුභේට නිට්ටෙක් ගහව කළා සුඛ වුණා දැන් වේදනාව සුඛ වෙලා ඒක තමයි තුන. ඒක පරාමාසගත වෙනවා. ඒක හතර පරාමාසගත වුණාට පස්සේ පහ පල්ලෙහාට යනවා අත්ත. දැන් ඒක ගියා දික්ටි අනුසයට. දික්ටි අනුසය එහෙන් අපි අනුරූපේටත් සුඛයි කියලා කියලා අන්න ඇති වුණා නන්දිය. ඒක තමයි මේ ස්ටෙප්ස් හත කියන එක. එතකොට දැන් ඊළඟට අපි යමු ඊළඟ ඩයග්‍රෑම් එකට, තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේක අර තයෝදම සූත්‍රයට හදපු ඩයග්‍රෑම් එක. මේක අර දොරපොල්ලේම අපි බැලුවේ නේද? දැන් ඕගලන්ට පේනවා නේද මෙතන තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් මෙතන අවිද්‍යා ආශ්‍රවයට යනවා 1.3 මෝහිගින යන රේඛාවක් තියෙනවා. ඊළඟට ආපහු තියෙනවා මේ තීන මිද්දේ නම් තිත් රේඛාවක් යනවා නේද? ඒ මෝහය දක්වා යනවා රේඛාවක් තියෙනවා. එතකොට දැන් මේ ඔය උඩින් කියව රේඛාව තීන මිද්දේ දැන් අවිද්‍යා ආශ්‍රය දක්වා යනවා රේඛාව අර දොරපොල්ලත් එක්ක කැපෙනවානේ. අන්න එතෙන්ට තමයි මමංකාරය කියන්නේ කියන්නේ මමංකාරය. මෙතෙන්ට එනවා මමංකාරය කියන එක. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මෙතන මේ තිත් රේඛාව තියෙනවානේ තීන මිද්දේ මහා මෝහයට යන එක. ඒකයි අර පුටු ඇඳ තියෙනවානේ අවිද්‍යාවේ ඉඳන් කුක්කුච්චය දක්වා එන ඇඳ. අන්න ඒක දික් කරාම ඒ දෙක කැපෙන තැන තියෙනව නේද? ඒක අපි යා කළා නැහැ. අන්න ඒ කැපෙන තැනට තමයි අහංකාරය කියන එක එන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා මමංකාරය, ඊට පස්සේ පල්ලෙයයි අහංකාරය නේද? එතකොට ඊළඟට දැන් ඕගලන්ට පේනවා තව රේඛා දෙකක් තියෙනවා. මේ රතු පාටින් ලකුණු කරලා පේනවද? සංඥාවේ ඉඳන් පලාසය දක්වා යන එක. ආපහු තියෙනවා තීන මිද්දේ ඉඳන් මෙතෙන්දි සම්ප්‍රප්පලාපය දක්වා යනා වූ රේඛාවක්. මේ දෙක කැපෙන තැන තියෙනවානේ. අන්නේ කැපෙන තැන තමයි අහණුයි මමණුයි එකට ඉන්නේ. මේ දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා. ඉස්සෙල්ලා පේනවා වෙන් වෙලා ඉන්නවා, දැන් එකට එක්කව වෙලා ඉන්නවා කියන එක. මේ කුක්කුච්චිය තියෙන තැන තියෙන්නේ. අන්න එතන තමයි මේ දෙන්න එකට එකතු වෙලා ඉඳින්න. මොකද ඒකට එකතු වෙලා තියෙන්නේ. ඒකට එකතු වෙලා තියෙන්නේ මේ පලාසයට මේක වෙන් කරගන්න බෑ. පලාසය හදන නිතරම මේ කෑමට වඩා අර කෑම හොඳයි කියලා වෙන් කරන්නේ. එයාට වෙන් කරන්න බෑ. ඒක මොකද හේතුව? දැන් බලන්න මෙන්න මේ රේඛාව. රතු පාට රේඛාව තීන මිද්දින් සම්ප්‍රප්පලාපට යන රේඛාව. දැන් බලන්න මේ අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. අපි හැම අවස්ථාවකම රෝගීනේ. ඇයි එහෙම? අපි කිව්ව වට අටක් කර කිව්වා නම් ඔගොල්ලෝ රෝගී කියලා නේද? එතකොට වට අට ගහලා තියෙන්නේ මහා කප්ප ගානකට ඉස්සෙල්ලානේ. ඒ කියන්නේ මොහොද හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මොහොදේ රැලි විතරයි නේ. එතකොට අර මහා කප්ප ගානකට ඉස්සෙල්ලා මේක හදාගෙන තියෙන්නේ. ඉතින් වට අට කරකෝල ඉවරක්. දැන් ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පේනෝ අපි හැම වෙලාවෙම රෝගී. එතකොට එහෙමනම් මේකෙන් කියවෙනවා මේ පැත්තෙන් ගොහම තීන විද්‍යේ ගොහම ලෙඩ වෙලා මෙතෙන්ට එනකොට මම. එහෙනම් ඒ කියන ලෙඩ වෙලා මමයි කියලා කියනවා. ඊළඟට දැන් බලන්න මෙතන මේ සම්ප්‍රප්පලාපය කියන එක මේ දකුණු අත පැත්තේ තියෙන. දැන් ඒ රේඛාවෙන් ඉඳන් අපි දකුණු අත පැත්තට යන්න යන්නේ. ඒතර සම්ප්‍රප්පලාපය තුල තියෙන නිත්‍යභාවය. දැන් ওই මිනිස්සු බඩුවක් එහෙම කැඩලා ඒ එහෙම තිනකොට කවුරු හරි මොකක් හරි උපකරණයක් කියනකොට ඉදළු උපකරණ තව එක්කෙනෙක් ගෙනවක දොඩෝනවා නේද? ඕක අර කඩෙන් ගත්තනම් හරියනවා. ඒගොල්ලන්ගේ බඩු කවතිනවා ආදී වශයෙන්. ඒ කියන්නේ මේ පවතින නැති දෙයක්. ඒ මොනසයක් එහෙම දොඩනවා. ඒ කියන්නේ සම්ප්‍රප්පලාපය තුල තියෙන නිත්‍යභාවය කියන එක. එතකොට එහෙමනම් දැන් මෙතනින් පේනවා මේ පැත්තින් දැන් දකුණු අත පැත්තට යනකොට කියවෙනවා මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම නිත්‍යයි. මම දැන් කව ඕගොල්ලන්ගෙන් අහනවා කවුරු හරි මොකද අද වැරිට ගියේ නැද්ද? ඒ පාර කියනවා නෑ අද මම ලෙඩ වෙලා. ඒ කියන්නේ හැමදාම මම හොඳට ඉන්න මිනිස්සයා. අද මේ අහම්බෙන් ලෙඩ වෙලා. අර තීන විද්‍ය සාගත ස්වභාවය අපි හැමදාම මේ වටාට කරකෝල ලෙඩ වෙලා ඉන්නේ කියන එක ඒක හැංගීමක් නෑ. එයා හිතනවා මේ මම හැමදාම හොඳට නිරෝගීව ඉන්නවා. අද අහම්බෙන් ලෙඩ වෙලා. දැන් බලන්න එහෙනම් මේකෙන් කියනවා මම ලෙඩ වෙලා කියලා දකුණු අත පැත්තට කියනවා. වම් පැත්තෙන් එනකොට කියනවා ලෙඩ වෙලා මම. එතකොට මේ පැත්තේ මේ මමංකාරය කියන එක ආවා. ඊළඟට මේ අහංකාරය කියනවා ලෙඩ වෙලා මම කියලා. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවද? ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. එහෙනම් පලාසෙට වෙන් කරගන්න බැරි වෙනවා. වෙන් කරගන්න බැරි නිසා තමයි අහණුයි මමුනේ දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා කියන එක තියෙන්නේ. ඉතින් ඇයි අපි මේක බලන්නේ? අපි මේක බලන්නේ අපේ මේ පස්සේ ඩයග්‍රෑම් එකක අපි ওই අහණුයි මමුනේ එකට වෙලා එක්කව වෙලා ඉන්නකොට වෙන්නා වූ ක්‍රියාවලියක් අපි බලනවා. එතකොට ඒක තමයි අපිට මේ දැනට මේ දක්වා මේ ස්ලයිඩ් වලින් බලන්න තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා දැන් අපි කිව්ව පළවෙනි ධානයට ගියා මේ පළවෙනි ධානය නෙමෙයි පළවෙනියට ගියා අය ආනේජ සප්පාය කියන එකට ගියේ කොහොමද? චතුත්ථ ධානිය වගේ ධානයන්ට ගියේ කොහොමද? මම කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ නැහැ. මම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද? ඒ ඔයගොල්ලෝ දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය සප්ත බොජ්ජංගය නේද? මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් ඒ වගේ දේවල් භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා. අන්නේ අදිස්ථානේ. දැන් ඕගොල්ලන් දුවට රැටලා ඉන්නවා නම් කල්පනා කරනවානේ මේ ප්‍රදේශේ නම් හරිනේ මම කොහේ හරි වෙන රටකට හරි යනවා කියලා නේ. අන්න ඒ වගේ අදිස්ථානයක් ගත්තා මම මේකේ ඉන්නේ නැහැ කියලා. ඊළඟට දෙවෙනියට බුදුහාමුදුරුව පෙන්නනවා යලිදුමානනි ආර්ශාවකතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මේක කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මේක කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා මෙසේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්වාදී කාරණේ පහදිනවා. සම්පසදාදී ඇති කල්ලි මේ භවයෙන් විදුසෙන්න ඕනි රහත් භව වූ පසක් කෙරේ. ආනේංජ සමාපත්තීට වූ සමවදී. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කාරණයකින් මහණෝගේ උපතනට නිසි විපාක විඥානී වේ නම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණියේ වන්නේ. මහන්නිමි දෙවෙනි ආනේංජ සප්පාය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතන මේ චතුත්ථ ධානය කියලා නෙමෙයි ওই pāli bhāṣāවෙන් පෙන්නන්නේ ဒုတိ ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා කියලායි කියලා තියෙනවා. එතකොට දැන් බලන්න අර අපි ඉස්සෙල්ල බලපු ඩයග්‍රෑම් එකේ මේ 2B ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා. දැන් මේ කාමයන්. දැන් ওই කාම සංඥාව කියන එක මේ කාම සංඥාව කියන එක කෙනෙකුට පෙන්වන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවනේ ජරාව මතකද? ඒ ජරා වේදනා රේඛාවක් තියෙනවනේ. නේද? ඒ වේදනාව තව උඩට දික් කළාම මෙතන එන්නේ අසම්පජානකාරීත්වය. ඔන්න ඔය රේඛාව තමයි කාම සංඥාව කියන එක නිරූපණය කරන්නේ. ඉතින් ඔය රේඛාව කැරකිලා ගිහිල්ලා දැන් අර විඥාන ධාරාව ගලන විදිහට මේක කැරකිලා ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නයන් ගොඩක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඉතින් එයාට පේනවා මේක කැරකිලා ගිහිල්ලා මොකද්ද වුනේ? දැන් මේ පැත්තේ තියෙනවා මේ සුඛයි කියන එක එහෙම පරාමාසගත වුණා ආත්තා කියලා ගත්තා දික්තිය අනුසෙන් ඇඟිල්ල දික් කළා කිව්වා කබලින්කාර ආහාරයට සුඛයි කියලා නේද? ඒතකොට දැන් යන්න අපි රූපේට ඇඟිල්ල දික් කළා නේද? දැන් පෙන්වනවා මේ ඔක්කොම මට ඇති වෙලා තියෙන ප්‍රශ්න මේ Google කොටුවට ඇතිලා මම ඉන්නා මේ දේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ රූපය නිසා. එතකොට මේක සතර මහා භූතයම්. ආපෝ තේජෝ වායු පඨවි වලින් පවත්නා රූපයයි කියලා. ඉතින් ඒ පාර දැන් මේ පුද්ගලයා ඒ පිළිවෙත අනුභව කරනවා, අනුගමනය කරනවා. ඒ කියන්නේ රූපේ නොවනවනම් කාමයකුයි කාම සංඥාවකුයි මොකුත් නැහැ කියන එක එයා කල්පනා කරනවා. එතකොට ඒක අයින් කිරීමෙන් තමයි එයාගේ දෙවෙනි මේ තමන්ගේ ඒ කියන්නේ රූපයෙන් ඉවත් වෙනවා නේද? ඒ කියන්නේ ආකා සංඥායතනෙ කියන එකට තමන්ට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට පෙන්වන මහණෙනි යලුදු මහණෙනි ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් සම්පරායික කාමලෝත ඊළඟට පෙන් දිට්ඨ ධම්ම කාමලෝත යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද දිට්ඨ ධම්මික රූපයෝත් සම්පරායික රූපයෝත් ඇද්ද යම් දිට්ඨ ධර්මික රූප සංඥාවක් යම් සම්පරායික රූප සංඥාවක් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දිට්ඨි විසින් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානීන් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිභානීන් බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරිහත්වාදී කාරණේ පහදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන්න ඕනි රහත් භව වූ පසක් කෙරේ. ඊළඟට පෙන්නනවා මේ ඒ විඥානං ඡායතන සංඛ්‍යාත ආනින්ද සමා ආනින්දයට හෝ සමවදී. කාබු මරණයන් මැත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කර්මකින් ගිය මහණුන්ගේ උපතට නිසි විපාක විඥානය වේ නම් ඒ කුසල ආනින්ද ස්වභාවයට පැමිණියේ වන්නේ. මහන්නේ මේ තුන්වෙනි ආනින්ද සප්පාය ප්‍රතිපදාවයයි කියන ලැබේ. ඒතර මෙතන කාරණා 8ක් ගන්නවා නේද? කාමය දිට්ඨ ධම්මයි සම්පරායිකයි. කාම සංඥාව දිට්ඨ ධම්මයි සම්පරායිකයි. ඊළඟට රූපය දිට්ඨ ධම්මයි සම්පරායිකයි. රූප සංඥාව දිට්ඨ ධම්මයි සම්පරායිකයි. ඒතර කාරණා 8ක් වෙනවා. ඒතර 8ක් අරගෙන එයා කියනවා දැන් මෙතන මේ ඇතිවෙන්නා වූ යමක් තියනවාද මේ කාම සංඥා ආදී වශයෙන් ඒවා තෘෂ්ණා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා. සමාධි භාවනා සූත්‍රේ නේද? එතකොට ඒ කියන්නේ ආකාස සංඥායතන වේදනාව නිසා ඇතිවෙන්නා වූ දේ තමයි මේ කතා කරන්නේ. ඒක අපි අභිනන්දනා කරන්නේ නැත්තම් නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා ගන්නවනම් ඉතින් යාට පුළුවන් වෙනවා මේ විඥානං ඡායතනෙ කියන එකට ඒකට ගමන් කරන්න. ඒක තමයි ඊළඟට මේ පෙන්වලා දීලා තියෙන්නේ. දැන් ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවක සෙමි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත් පරලෝ යම් කාමයෝත්ද මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පාන වන ධාන සංඥාවොත්ද යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවේ නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයෙන් සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ ප්‍රඥාවෙන් හෝ මිදේ ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගැන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඥානෙට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ පළවෝන ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මොකද්ද මේ කියන්නේ? දැන් බලන්න දැන් අපි කතා කළා අපි යංකුව තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ මතක් කතා කළා මේ. ඔයගලන්ට පේනවා මේ කාම කාම සංඥා මේ වගේ දේවල් වලින් මොනවද අපිට ඇති වෙලා තියෙන්නේ? කාරණා තුනයි. අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. එතකොට මේකේ මේ සාරම්භය ලකුණු කරලා තියෙනවා මෙතන පේනවද? මේ මෝහයයි මෙතන තියෙනවානේ 1.3 අවිද්‍යා ආශ්‍රව මෝහේ එතන ඉඳන් ජාතිය දක්වා යනා වූ රේඛාවේ ඒ වගේම මෙතන මේ දුස්සීල භාවය ලකුණු කරලා තියෙනවා. ඒ දුස්සීල භාවයත් එක්ක මෙතනින් අර කෝසජ්ජිනා කියන රේඛාව කැපෙන තැන සාරම්භය කම්පිටිෂන් කියලා අපි ලකුණු කරලා තියෙනවා නේද? එතකොට දැන් අපි හිතමු එක මොහොතකට අපිට මේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැහැයි කියලා. හැබැයි සාරම්භය තියෙනවා නම් මොකද වෙන්නේ? සාරම්භය තියෙනවා නම් මෙතන කැරකෙනවා කම්පිටිෂන් එක. අර බඩුවද මේ බඩුවද ආදී වශයෙන් නේද? එතකොට මේක කැරකෙන්න ගත්තාම මේ පැත්තෙන් මෝහ සල්ලෙන් අල්ල මේ විඥාන ආහාර පාරෙත් ඒකත් කැරකෙනවා. ඒ කියන්නේ මොකද්ද? අභිජ්ජා ව්‍යාපාද නැති වුණත් සාරම්භය තියෙනවා නම් අපේ විඥාන ධාරාව ගලනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් දැන් මේවා ගැලුවෙන් පස්සේ ඉතින් අපිට ඇති වෙන්නේ ඉතින් මේ උද්දච්චය. ඒ කියන්නේ දැන් අපි හිතමු මිනිස්සෙක් මේ කඩයක් දාගෙන හිටියා. බොහොම සන්තෝෂයෙන් හිටියේ පළාතක තුනේ මේ කඩේ විතරයි. ඒ පාර තව මුදලාලි කෙනෙක් ඇවිල්ලා ලොකු මුදලාලි කෙනෙක් ඇවිල්ලා දැම්ම කඩය. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ නිකන් හුලම් බහැලා ගියා වගේ ඒක ගියා නේද? ඉතින් ඒ පාර එයා කල්පනා කළා මාට දුකටත් හිතිලා මේ කඩේ තතරලා දාලා පන්සලට ගිහිල්ලා ඉතින් භාවනා කරනවා කියන්නේ. ඉතින් දැන් භාවනා කරලා ධානයට ගිහිල්ලා ඉන්නවා. දැන් එයාට ප්‍රථම ධානයට ගිහිල්ලා ඉන්න පුළුවන්. ප්‍රථම ධානයට ගිහිල්ලා ඉන්නකොට ඔන්න ඉතින් ඒ පන්සලට වෙන මිනිස්සෙක් එහෙම ඇවිල්ලා කියනවා මේ ඔය වගේ නෙමෙයි මම ඉන්නේ. ඔයා දැන් ওই විතක්ක ਵਿਚාර කේස් ලොංගී කියයි හිතාගෙනනේ මේ ප්‍රථම ධානය ඉන්නේ. මං එහෙම නෙමෙයි ඔයා ගැන හිතන්නේවත් නැතුව මම මේ දෙවෙනි ධානය ඉන්නවා. මගේ ප්‍රීතිය මෙහෙම ගලනවා. දැන් පරාදයි ආයිනේ. අර මුදලාලි අනිත් මුදලාලි ඇවිල්ලා පරාදුනා වගේ දැන් ආයි පරාදයි. ඒ පරිදි මෙයා මහන්සිල දෙවෙනි ධානයට යනවා. දෙවෙනි ධානයට ගියාම තුන්වෙනි ධානයේ කෙනෙක් කියනවා. ඇවිල්ලා කියනවා ඌ වගේද? අනේ මගේ නම් ওই ප්‍රීතිය ගලන කතාවක් නෙමෙයි. මම මේ සුඛය ඇතුව මේ මෝණෙන් එහෙම සුඛය ඇතුව මම මේ බොහෝ සැපට ඉන්නවා කියලා. දැන් ආයි පරාදයි. ඉතින් එයා ඒක ඉගෙන ගත්තාම හතරවෙනි ධානයේ කෙනා කියනවා අනේ ඔය ඕක ඇති වැඩන්නේ. දැන් මගේ ඔය ආව සුඛයෙන් අනිත් පැත්තට වහම ඔයාගේ දුකනේ. මම සුඛය දුකේ දෙකම පහ කරලා මං ඉන්නව හතරවෙනි ධානය. ඉතින් ওই විදිහට පස්වෙනි ධානයට ගියාම ආපහු පරාදයි නේ. ඉතින් හයවෙනි ධානයටත් එයා ගියා විඥානං ඡායතනෙ කියන එකටත් ගියා. එතකොට දැන් මෙයාට පේනවා මේ කිසිම ආකාරයකින් මේක දිනන්න බෑ. මේ වේදනාව කියන එක දිනන්න පුළුවන් කමක් නැත්තේ නේ. එහෙමනම් එයා කියනෝ ඒතං සන්තං ඒතං පනිතං. අර මේක සම්පූර්ණයෙන් මේක නැති වෙලා යනවනම් ඒක ශාන්තයි ඒක පනිතයි කියලා කියනවා. එතකොට යන්නේ විදිහට එයා යනවා ඒතං සන්තං ඒතං පනිතං යදිතං ආකින්චන් ආයතන. ආකින්චන් ආයතන හත්වෙනි ධානයේ හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ වේදනාවේ තියෙන ගේම් එකේ දිනන්න බෑ කියලා ගත්තාම ඒකේ නැතිවීම කියන එක මේ හොඳයි කියන එක ගත්තා. ඒ කියන්නේ වේදනාව නිසා ඇති වුණු ඒ සංඥාවන් තියෙනවනේ. අන්න ඒවා ලාභයි කියලා කියන්නේ නැහැ කියන එක. දැන් බලවනේ දර 2B ඩයග්‍රෑම් එකේ. සුභේට නිට්ටයයි කියලා එක්කහ කරාම සුඛයි. ආවේ සංඥාවකට නේද? එතකොට අන්නේ සුඛයි කියන සංඥාව කියන එක ලාභයි කියලා කරගන්න නැතුව තමයි හත්වෙනි ධානය කියන එකට ගමන් කරන්නේ. ඉතින් මේක තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා යමු මේ ඩයග්‍රෑම්ස් වලට. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔය පිටකෝපදේශයේ පෙන්නනවා බවම් භෝගංච ඕකාරස්ස අහංකාරස්ස පදට්ටානම් කියලා. මේ භවයයි භෝගයයි ඕකාරයයි කියන එක අහංකාරයට ආසන්න කාරණේ වෙනවා, පදට්ටාන වෙනවා කියලා. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා මේ භවය, වේදනාව තියෙන තැන භවය කියලා ලකුණු කරලා තියෙනවා. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මේ භෝගංච කියන එක භෝගය කියලා කියන්නේ ඉතින් පළතුරු, එළවලු නේද? ඒ වගේ තමන්ට දානයක් කියන වාගේ භෝගයක් කියන ඒවා. එතකොට තමන්ගේ කාර් එකත් ඒ භෝගයක් තමයි නේද ඒ වගේ. එතකොට මෙතන භෝගයක් කියන එක. ඊළඟට දැන් ඉතින් ඌ අතහැරලා ආකාසඤ්ඤායතනි වාගේකට යන්න පුළුවන්. අන්න එතන කියනවා ඕකාරය කියලා. එතකොට දැන් මෙතන පෙන්වනවා මේ තුන් ධර්මයේ මේ භවයයි භෝගයයි ඕකාරය කියන එක නිසා අපි අහංකාර වෙනවා කියලා. ඒක එහෙමයි නේද? දැන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ අහංකාරයි. හැම ගෙදරකම බෙන්ස් කාර් එක තියෙනවා නම් ඕගොල්ලෝ අහංකාර වෙනවා. ලේන් එක හැමෝටම තියෙන බෙන්ස්. Tamanට බෙන්ස් එක තියෙනවා, අරයට ටොයෝටා කොරොල්ලා එක නම් අන්න අහංකාරයක් තියෙනවා. එතකොට මට එළවලු තියෙනවා, මට පළතුරු තියෙනවා, මට ධාන්‍ය තියෙනවා ආදී වශයෙන් ඕගොල්ලෝ අහංකාරය. එහෙනම් භෝගය නිසා අහංකාරය එනවා. මේක තියෙනවා. ඒ වගේම භවය නිසා අහංකාරය එනවා නේද? දැන් බලන්න අවුරුදු 16 ගෑල් ළමයා එයා ලස්සන නම් ඒ ලස්සන නිසා අහංකාරය නේ. දැන් බලන්න එතනක් තියෙනවා නේද විනාශකමක් කියන එක. බලන්න ලීන් එකේ ඉන්න ඔක්කොමලා එයා වගේම නම්, ඒ වගේම නාය නම්, ඒ වගේම කට නම් අහංකාරය වෙන්න දෙයක් නැහැ නේ. ඒකට අනිත් අයගයට වඩා වෙනසක් තියෙන නිසා තමයි මේ අහංකාරය කියන එක තියෙන්නේ. එහෙමනම් එතනත් ඉනීක්විලිටි එක කියන එක ඊක්වල් නැහැ කියන කුඩ තමයි අහංකාරය. එතකොට ඒ වගේම ඉතින් ඕකාරයත් ඔයගලන්ට පේනවා ආකා සංඥායතනේ නේද? ඉතින් දැන් කෙනෙක් කියනවා මං අද ආකා සංඥායතනෙට ගියා. තව කෙනෙක් කුලුවක් ගහලා කියනවා අනේ මට නම් අවුරුදු ගණනාවක් භාවනා කළා, මට නම් අපිට නම් ඕවා යන්නවත් බෑයි කියලායි මං හිතාගෙන හිටියේ. බෞද්ධ හුඟක් හිතන්නේ එහෙමනේ නේද? එතකොට ඒ ඕකාරය. එතකොට දැන් එහෙනම් මේ භවය භෝගේ ඕකාරය තුනම නිසාම අපිට අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට ඊළඟට වෙන්නනවා ඒ අහංකාරය කියන එක ඇති වුණායින් පස්සේ ඒ මෙතන මේ පල්ලෙහා ලීලා තියෙන ඕගලන්ට පේනවා මේ පිටකෝපදේශේන සිංහල පොතේ පිටුව 132 පුරුෂ ඉන්ද්‍රයන්ට ස්ත්‍රී ඉන්ද්‍රයන්ට. ඒක නිසා මේ තණ්හා පදට්ටානම් කියලා කියනවා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා ඒ තණ්හාව කියන එක ඇති වෙනවා කියලා. එතකොට දැන් ඔය අහංකාරය ඇතුණාම ඉතින් අත්තා කියලා එකක් කෙනෙකුට ඇති වෙනවා. අහංකාරය තුනම් අත්තා කියලා එකකුත් ඇති වෙනවා. ඉතින් දැන් අර ගෑනු ළමයාගේ කතාවේදී නම් අවුරුදු 16 ගෑනු ළමයා අර ලස්සන වෙලා ඉන්නකොට මං කිව්වා යා දැන් අහංකාරයි කියලා වැළුවෙන් පස්සේ ඒක නිසා ඔය පෙන්නනෝ ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා කියලා. දැන් එයා අහංකාර වුණා මේකෙන් අත්ත හැදුනා. අත්ත හැදුනට පස්සේ ආපහු යන්නේ ධර්මයට. මොනවද ධර්මය කියන්නේ? සංඥා චේතනා වගේ දේවල් ඒ ධර්මයට වැටෙනවා. ඉතින් බලන්න දැන් මේ අහංකාර වෙලා දැන් ළමයා කල්පනා කරනවා මම මේ කොහොමද මෙහෙම ලස්සන වෙලා තියෙන්නේ, මං අතීතේ දන් දීලා මං හොඳ දේවල් කරලා තරහ ගන්න නැතුව ඉඳලා ඒ වගේ දේවල්නේ. දැන් ඒපාර එයා යන්නේ මොන ධර්මයටද? අන්න ඒ ධර්මයටමයි. එක්ක දන් දෙන්න, ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? පේනවද? එතනත් අර බල්ලා කනුවේ කරකුණා වගේ තමයි. ලස්සන උනේ යමක් කරලාද ආපහු ඒ ලස්සන ගන්න අපි වැඩ ගන්නවා. ඒතර මෙතන පෙන්නන මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාවට පදට්ටානේ වෙනවා කියලා. එතකොට ඒක පැහැදිලි කරනවා පිටකෝපදේශයේ පිරිමියෙක් නම් ගෑණියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. එතකොට ඒක නිසා එයා අභ්‍යන්තරේ ඇලෙනවා. මේක අහංකාරයයි කියලා කියනවා. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයනවා. මේක මම අහංකාරයයි කියලා කියනවා පිටකෝපදේශයේ පැහැදිලි කිරීම. එතකොට දැන් මේකේ තියෙන්නේ මොකද්ද? මම කිව්වේ අර පුරුෂයෙක් කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. එයා පුරුෂයා දැස බලන්නේ තව ආකාරයකට. කාන්තාව පුරුෂයා දැස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව කාන්තාව දැස බලන්නේ තල්වාකාරට. මතකද මම ඔක පැහැදිලි කළා? අර අවුරුදු 4ක් 5ක දරුවා එයා අර පේරගහට නැග්ගයි කියලා කිව්වේ නේද? නැගලා නංගිටත් නගින්නේ කිව්වා. අම්මා කෝ ගෑල් ළමයි ගස් නගින්නේ නැහැ කියලා. ඉතින් මෙයා අල්ලගත්තා ඒක. ඉතින් ඊළඟට ලොකු වෙලා ඊට පස්සේ රසාඳ වැදගෙන එහෙම ආවම එයාට හිතෙනවා මේ තනකොළ කපන වැඩ වාගේ දේවල් මේව නම් අපේ නෝනාට බෑ, මට තමයි පුළුවන්. ඉතින් ඔහොම ස්ත්‍රී ලිංගයන් පුරුෂ ලිංගයන් නිසා ඊට පස්සේ ඉතින් එයාට බොහොම මේක තදින් ගිහිල්ලා මම පුරුෂයා කියලා හිතාගෙන තමයි කාන්තාව දෙස බලන්නේ. එතකොට ඒක දැන් අභ්‍යන්තරේ අපි ඇලුනා මම පුරුෂයා කියලා, මම කාන්තාව කියලා. ඒක තමයි අහංකාර වුණේ. ඉතින් මේ විදිහට රාග සහිත වුණා මම පුරුෂයා කියලා එකක් දාගත්තා. ඒ පරිබාහිර දේ හොයනවා. බාහිර දේ ගැන හොයනවා කියන්නේ දැන් මම පුරුෂයා නම් කාන්තාව හොයනවා නේද? මම කාන්තාව නම් පුරුෂයන් හොයනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් මමංකාරය. ඒකෙන් ඇති වෙන්නේ මමංකාරය. ඉතින් ඕගලන්ට මතකද අපි මේ දවස් හතර වැඩසටහනේදී බැලුවා බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මොකක්ද ඇති වෙන්නේ? මමංකාරය නේද? මතකද අර මේ ඩයග්‍රෑම් එකේදී අපි බැලුවා මේ පරිග්‍රහය, පරිග්‍රහයේ මමංකාරය, ඒකෙන් සුඛ සංඥාව, සුඛ සංඥාවෙන් ස්පර්ශය මෙතන කැරගෙනවා කියලා කිව්වේ නේද? දැන් බලන්න මේ අහංකාරය නිසා දැන් එහෙනම් මමංකාරය කියන එක ඇති වුණා. ඒක තමයි අපි මේ පෙන්නන්නේ. අහංකාරය, මමංකාරය. ඉතින් මමංකාරය වුණොත් ආපව අහංකාරය කියන එක ඇති වෙනවා. ඔන්න ඕකයි තියෙන්නේ. ඉතින් මමංකාරය කියන එක නැත්තම් මේ හත් වෙනි ධ්‍යානෙ හිම ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒතකොට දැන් ඕගලන්ට පේනව නේද මෙතන මේ 1 2 3 කියලා දාලා තියෙනවා. 1 2 3 කියලා. දැන් බලන්න මෙතන අපි හිතමු කවුරු හරි මිනිස්සෙක් මේ කබලින් කාර තියෙන ආහාරය කියන එකට ලණුවක් දාලා මේවා හිතන්නකො නිකන් පුලිය වගේ කියලා අර වතුර අදින්න ලිඳේ තියෙන නේද? අන්න ඒ වගේ පුලියක් දාලා මේ පල්ලෙහා ඉඳන් එයා අදිනවා මේක පහලට. ඇද්දොත් මොකද වෙන්නේ? මේක නිකන් මෙතන හරියට මවුන්ට් කරලා තියෙන මේ වේදනාව කියන තැන මේක පෙරලෙනවා නේද? අංශ 90කින් මේක කැරකෙනවා. 1 2 3 කරකවන්න මේක රොටේට් කරන්න අංශ 90කින්. මොකද වෙන්නේ? අංශ 90කින් කැරකුවොත් එහෙම ඕගලන්ට පේනවා මේ ඕකාරයේ එහෙම තියෙන එක පල්ලෙහාට එනවා නේද? එතකොට අන්නේ පික්චර් එකක් තමයි මේ ඊළඟට පෙන්වන්නේ. පස්සෙනි ස්ලයිඩ් එක. දැන් මේකේ ඕගලන්ට පේනවා අර 1 2 3. දැන් ඕකාරය කියන එක ඇවිල්ලා තියෙන මේ මෝහය කියන දැන්ට නේද? පෙරළුණාට පස්සේ 3. ඒ කියන්නේ ඉතින් අර ආකාසඤ්ඤායතන වාගේ ධ්‍යාන වලින් ඉන්න පුළුවන් කියන එකනේ. ඒකෙන් කියවෙන්නේ. එයා හිතනවා නේද? මෝහයක් දකුණු වෙන්නේ ඒකයි. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා මේ පානාතිපාතේ උඩ අදත්තාදානි මැද්දෙන් ගන්න පේනවාද කාමයේ වරදව හැසිරීම කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා පානාතිපාතේ නිසා දේශේ. දේශේ නිසා පානාතිපාතේ. අදත්තාදානි නිසා ලෝභේ. ලෝභේ නිසා අදත්තාදානි. ඒ වගේම කාමයේ වරදව හැසිරීම නිසා මෝහය. මෝහය නිසා කාමයේ වරදව හැසිරීම. මතකද මව කුසට යන අවස්ථාවේදී මෝහෙන් දැනි කාමයේ වරදව හැසිරීම නේද? එතකොට දැන් ඕගලන්ට පේනවා මෙන්න මෙහිම ධර්මයක්. ඕගලන්ට පේනවා මේ පානාතිපාතේ කරනවා නම් කුකුලා කිව්වේ නැහැ මගේ මස් ටික ගන්න කියලා. එහෙනම් අදත්තාදානියත් උනා නේද? එතකොට එහෙනම් ඕගලන්ට පේනවා පානාතිපාතේ නිසා අදත්තාදානියක හරියට එහෙනම් මේක හිතන්නකො මේ අර රෙදි දාන බෝල කූඩුව වගේ කියලා නේද? එතකොට මේ බෝල කූඩුවක් අකුලන්න පුළුවන් නේ මෙහෙම. එතකොට එහෙනම් මේ ඇරෝ දෙකෙන් පෙන්වන්නේ මේක මේ පැත්තට චප්ප වෙනවා. පානාතිපාතේ කළාම අදත්තාදාන වෙනවා කියන මේ පැත්තට චප්ප වෙනවා. ඒ වගේම මේක අනිත් පැත්තට තකුලන්න පුළුවන්. දැන් අපි පෙන්නේ vertically නේද? horizontal මේ විදිහට අරහටත් ඒක අකුලන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේ ඉදන් සච්චේ පරාමාසයට යන්න පුළුවන්. පරාමාසයේ ඉදන් සච්චේට යන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මේ පැහැදිලි කරන්න හදන්නේ. එතකොට මේකේ මේ පල්ලෙහෙන් ලීලා තියෙනවා අපි ඒක වාක්‍යයක් හැටියට ලියාගමු සිංහලෙන්. ඒක පෙන්වන්නේ මේ පෙර වූ මෝහය. ඒක ලියාගන්න පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියාගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියාගන්න පානාතිපාතය කියලා. ඒ කියන්නේ මොකද්ද? පේනවද මෙතන මේ රේඛාව ගැන කතා කරන්නේ? දැන් බලන්න මේක තමයි පෙර වූ මෝහය වම් පැත්තට ආව දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඒක තමයි මෙතන මේකේ ලං ලියලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි වාක්‍යයට ලියාගමු. මේක මේ ඉංග්‍රීසියෙන් නම් ලියලා තිනවා දෙවෙනි එක සිංහලෙන් ලියා ගන්න පුළුවන්. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම. ලෝභ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානි. දැන් බලන්න කියන්නේ මොකද්ද මේ උඩ ලයින් එක නේද? දැන් අවිද්‍යාව වම් පැත්තට ආවම ඕගොල්ලෝට ගිය වෙන ලෝභ සහිතව ජීවත් වීම. දකුණු අත පැත්තට ගියම් පෙන්නනෝ ඒ අදත්තා දානි. මොකද්ද ඒ කියන්නේ? ඒක නේද අපි හැමදාම කරන්නේ. දැන් තියෙන අවිද්‍යාව මොකද? රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඒක තමයි දැන් අවිද්‍යාව කියන එක. ඊළඟට තුන්වෙනි වචනයකුත් එනවා. තුන්වෙනි ඒක තමයි කාමී වර්ධවා හැසිරීම. කාමී වර්ධවා හැසිරීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේසය. හයිෆන් එකක් දාලා ලියා ගන්න මෙහි ඇලීම අභිනිවේසය. එතකොට ඔයගලන්ට පේනවා මේ පැත්තේ තියෙනවා කාමී වර්ධවා හැසිරීම නේද? පේනවද මේ සී කියලා ලියලා තියෙන්නේ? කාමී වර්ධවා හැසිරීම කාම සංඥාව. අපි ඒක ලකුණු කරලා නැහැ. සුබයි කියන සංඥාවනේ කාම සංඥාවක් වලින් ඇවිල්ලා තියෙන්නේ නේද? සුබයි කියලා ගන්නවා අපි නේද? සුබ සංඥා. එතකොට ඒකේ ඇලීම තමයි අභිනිවේෂය. ඒක තමයි පෙන්වන්නේ. ඉතින් මේ ලයින් තුනේ කේන්නා වර්ථය තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. එතකොට දැන් මේකේ පෙන්නනෝ ආපහු කියනවනම් මෙතන තියෙනවා අපේ පෙර වූ මෝහය. ඊළඟට දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනි වාගේ අරූප ධානයන් දෝකාරයේ කිව්වේ ඒකනේ. අන්න ඒ වගේ එකක් අල්ලගෙන දැන් ඒ කියන්නේ ඒකත් රෝගී සංඥාවක් නේ. ඕක අල්ලගෙන තින්න බෑනේ. ඒක තමයි අපේ තිබුණා වූ මෝහය. ඊළඟට ආපහු පෙන්නනො දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. කාමී වර්ධවා හැසිරීම කාම සංඥාව අර සුබයි කියලා හිම ගන්නෝ. ඒකේ ඇලීම අභිනිවේෂය කියන්නේ. එතකොට දැන් මෙන්න මේ ධර්ම තුනක් පේනව නේද මෙතන? මොකද්ද? උඩ තියෙනවා අවිද්‍යාව. මෙතන තියෙනවා අභිනිවේෂය. මෙතන තියෙනවා මෝහය. මෙන්න මේ තුන් ධර්මයේ මේ තුනම ඉදං සච්ඡාභිනිවේෂ කාය ග්‍රන්ථිය කියන එකට ඇදිලා යනවා. ඒක ඇතුළට ඇදිලා යනවා. ඒක ඇදිලා යන්නේ ඒ කියන්නේ පරාමාසය කියන එක මේ ඇදෙන්නේ මොකද්ද? මේ පරාමාසය තමයි ඉදං සච්චයට ඇදෙන්නේ නේද? මේ පරාමාසය ඉදං සච්චයට ඇදිලා යන්නේ ප්‍රසන් මොහොමන්ට් එකේ මේ මොහොතේදී. එයා අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේත් නැහැ. තණ්හාව මගින් තමයි මේක ඇදිලා යන්නේ. පරාමාසය ඉදං සච්චයට ඇදෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී අහනුයි මමනුයි එකට ඉන්නවා. ආහංකාරයේ මමංකාරය මතකද අපි කිව්වා අර දෙන්න එකට ඉන්නවා කියලා වෙන් කරන්න බැරි අවස්ථාවක් ආයි එකට එකතු වෙලා ඉන්නවා. පෙර අවිද්‍යාවයි පසු මෝහයයි දෙකම එකයි මේ අවස්ථාවේදී. ඕගලන්ට වෙන් කර ගන්න බෑ. පෙර තිබුණා වූ අවිද්‍යාවයි පසු මෝහයයි දෙදෙනාම එකයි කියන එක. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න මේ ඩයග්‍රෑම් එකෙන් ඕගලන්ට පේනවා ලකුණු කරලා තියෙනවා මේ උඩ අවිද්‍යාව කියලා නේ. මෙතන ඉදං සච්ඡා විනිවේස කාය ග්‍රන්ථය. මෙතන තියෙන්නේ මෝහය. ඉතින් මේ විඥානාහාර පාර නේද මේ පෙන්වන්නේ? මතකද විඥානාහාර පාරේ තිබුණානේ? ඉතින් අපි හිතුණා විඥානේ ආහාරේ ඒකෙන් ආව අනිත්‍ය නිට්ටියා කියලා විපල්ලාසය කාම. එතනින් අපි ආව අත්වාද උපාදානේ. අත්වාද උපාදානෙන් අවිද්‍යා යෝගේ නේද? එහෙනම් මේක හිතන්නකො අවිද්‍යා යෝගියයි කියලා මේ උඩ තියෙන්නේ. එතකොට මෙතනට උට අවිද්‍යා ආශ්‍රවය. මතකද? එතකොට දැන් බලන්න මේ දෙන්නම එකයි කියලානේ මේ කියන්නේ. මේ දෙන්නම එකයි කියලා කියන්නේ එහෙනම් මේ මැද්දෙ මොකක්වත් නැති වෙන්න ඕන. ඉදන් සච්චේට මොකක්වත් ආවේ නැහැ කියන වාගේ අවස්ථාව. දැන් ඕගලන්ට ඒක තේරෙනවද? දැන් බලන්න කවුරු හරි මිනිස්සෙක් ඕගොල්ලෝ දකිනවා. දැකපු ගමන් ඕගොල්ලෝ එකපාරටම මෙයා හරි ලස්සනයි කියලා හරි මොනවා හරි ඒ වගේ එකක් ගන්නවා එකපාරටම නේද? සුබයි කියලා. කට්ලට් එකක් දකිනවා. ඕගොනේ අර ග්‍රේප්ස් තියනවා නේද මේ ඕනමන්ටල් ග්‍රේප්ස් ප්ලාස්ටික් වලින් හදලා. දැන් දැකපු ගමන් මිනිස්සුන්ට හිතෙනවා නිකම්ම ග්‍රේප්ස් වගේ කියලා නේද? ඈතින් ඉඳන් බැලුවොත් එහෙම කියලා. දැන් බලන්න මේ වගේ තමයි අර මිනිස්සේ දකින්නවා. මේ මිනිස්සයා ඕගලන්ට කිසිම දෙයක් දුන්නේ නැහැ. අඩු ගානේ මේ මිනිස්සගේ හුලම් පාරවත් ඕගලන්ට වැදුනේ නැහැ. එතකොට මොකක්වත් ඕගලන්ට හම්බ වෙන්නේ නැතුව එක පාටම අපි සුබයි කියලා ගන්නව නේද? තේරෙනවද මේ කියන එක? ඒ කියන්නේ මේ පරාමාස එක පාටම අර ඉදන් සත්‍යයට ඇදිලා එනවා කියන එක Tamanට පේනවා. එතකොට මේ වෙලාවේදී පෙර අවිද්‍යාවයි මේ දැන් තියෙනා වූ මෝහයයි පසුව මෝහයයි කියන එක පෙර අවිද්‍යාවයි දැන් මේ පසුව තියෙන මෝහයයි කියන දෙකම එකයි. ඒ කියන්නේ මේක මැද්දට මොකක්වත් උනේ නැහැ. උලම් පාරක්වත් වැදුනේ නැහැ. එක පාරටම ගත්තා කියන එක තියෙනවා. එතකොට දැන් ඕගලන්ට තීරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ කාරණා තුනම නිසා මේක ඇදෙනවා. කොහොමද ඇදෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා ගමු මෝහයෙන්. මෝහයෙන් ගත්තාම මතකද මෝහජ පරිඩාහය කියලා අපි බැලුවා. ලෝභ දෝෂ මෝහය කියලා. අර බෙල්ට් එකක් ලොකුවට දාලා තිබුණේ නේද? ලෝභ දෝෂ මෝහ භාවනාවේ තුන්වෙනි භාවනාව. එතකොට ඒකෙන් ඕගලන් හිතන්න කරන්න මේ වගේ බෙල්ට් එකක් මේක වටේටම ගිහිල්ලා මේ අවිද්‍යාව කියන පුලිය ළඟින් තියලා අපි අදිනවා මෙහෙම. ඇද්දොත් මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන දේවල් ඔක්කොම එකට එක්කවල අර මාළු දැල දාලා වගේ නේද? ඔක්කොම ටික ඇදිලා එනවා. ඒ කියන්නේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා මෝහයෙන්. ඊළඟට හිතන්න ඕගලන්ට මේ ඉදන් සත්‍යය ඇතුලේ මිනිහෙක් ඉඳලා මේ අවිද්‍යාව කියන පුලිය. එතකොට මෙතනින් මේ ලණුවක් දාලා තියෙන පරාමාසය ඉඳන් නේද? එතකොට ඒ පුලිය ඉඳන් මෙහෙම අදිනවා. අද්දාම මොකද වෙන්නේ? පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා. ඉතින් අභිනිවේෂය නම් ඕගලන්ට පේනවා. ඉතින් මේ සංස්කාර වලට ඇලිලානේ තියෙන්නේ. හරියට මෙතනම නිකම්ම රබර් පටිය දාලා ඇද්දා වගේ නේද? එයා ඇලීම කියන එක. එතකොට ඒක නිසා ඕගලන්ට පේනවා මේ තුන් ධර්මයන් මගින්ම මේක පරාමීදන් සත්‍යයට පරාමාසය කියන එක ඇතුල් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් වතුර විදුරුවක් නිශ්චලව තිබුණා නම් ඔහෙ තියෙනවා නේ? වැලි නෑ නේ? කවුරු හරි පොඩ්ඩක් හෙලෙව්වා. දැන් ගලක් එනවා. ඔන්න ඔය අර්ථය තමයි තියෙන්නේ. එතකොට මේ පරාමාසය තිබිච්ච එක ඉදන් සත්‍යයට එනවා කියන එක. එතකොට ඔය ආහනුයි මමුණේ එකට එක්කවෙලා ඉන්නවා කියලා අපි කිව්වා. ආහනුයි මමුණේ එකට එක්කව වුණාම ඔය ඉදන් සත්‍යයත් පරාමාසයට ඇදෙනවා. හැබැයි මෙතන වෙනස මොකද්ද? මෙතන වෙනස තමයි මේ අවස්ථාවේදී මේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී ඒක උනේ. මං කියේ මොකක්වත් දීලා නැහැ. දැන් අර මිනිස්සෙක්ව ස්පර්ශ කරා නම් කට්ලට් එක කෑවනම් අන්න බඩට හරි මොනවාරි හම්බ වුණානේ. එහෙමනම් දැන් ඕගොල්ලෝ කියන දැන් අර කෑවද කියලා අහන්නේ. ඒ කියන්නේ පසු අවස්ථාවක් නේද? අරකදී ප්‍රසන්ට් මූමන්ට් එකේ මේ මොහොතේදී වෙච්ච එක පරාමාසය ඉදන් සත්‍යයට. ඉදන් සත්‍යයට ආවට පස්සේ හිතන්න අර අපි කෑවද කියලා ඇහුවා වාගේ. එතකොට ඒ කියන්නේ ඉදන් සත්‍යයට යමක් ලැබුණා. දැන් ඒක ඇදෙනවා පරාමාසයට. දැන් ඕගොල්ලෝ අනුමත කරලා කියන්නේ ආ මේක නම් සත්‍යයක්. මේ කෑම නම් හොඳයි. අන්න එයා ස්ටෑම්ප් එක ගැහුවා වාගේ අනුමත කරලා අන්න දැම්ම පරාමාසයට. දැන් පේනවද මේ දෙක හරියට නිකන් අර මැෂින් එක වාගේ. පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා. ඉදන් සත්‍ය පරාමාසයට එනවා. ඉතින් ඕගොල්ලෝගේ භාවනාවට ගන්නේ ඔන්න ඕක. මේ ස්ලයිඩ් එක තමයි භාවනාවට ගන්න. මේ තුන් ධර්මයේ නිසා මේක මේ විදිහට ඇදෙනවා කියන එක. ඔය මහා විශාල ධර්මයක් කොතන අවබෝධ වෙනවා. ඒකේදී විශාල අවබෝධයක් ඇති වෙන්නේ. ඒක තීරුම් ගත්තොත්. එතකොට දැන් මෙතන මේ ඕගලන්ට පේනවා අපි ලකුණු කරලා තියෙනවා 4යි 5යි 6යි නේද? එතකොට දැන් ඔන්නෝක මතක තියාගෙන අපි බලමු. දැන් මෙතන මේ කාමච්ඡන්දය මේ කාමසු මිච්ඡාචාරයනේ මෙතන ලකුණු කරලා තියෙන්නේ 5 කියන තැන නේද? ඒකත් එක්ක ඕගලන්ට මතක තියාගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක මේ ගත්තේ නම් ওই ආයතන ඩයග්‍රම්ස් තුන කියන එකෙන් අරන් තියෙන්නේ. ඉතින් නමුත් ඕගලන්ට මේක බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ කාම විතක්කය. ඕගොල්ලෝ දන්නවා කාම විතක්කේ තියෙනවනේ ඔයට ව්‍යාපාද විතක්කේ ඇතිවෙනවා. ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කේ. හරි නේද? පයිරිස්ටිස් එක අල්ලගත්තා නම් අතින් අන්න ව්‍යාපාදේ නේද? අතහැරියනම් ව්‍යාපාදේ නැති වෙනවා. දැන් එතකොට කාම විතක්කෙන් ව්‍යාපාදේ, ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කේ. ඊළඟට ආපහු ඕගොල්ලෝ දන්නවා කාම විතක්කේ නිසා කාමීවරතුවා හැසිරීම. ඉතින් කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කාම විතක්ක ඇතිවිච්ච වෙලෙට මං කාමීවරතුවා හැසිරෙනවද කියලා. මව කුසට යන අවස්ථාව මතකද? එකපාරක් හරි හැමෝම කාමීවරතුවා හැසිරලා තියෙනවනේ. මව කුසට කාම විතක්කේ අර දෙන්න එකට ඉන්නවා දැක්කා. එයින් බදාගත්ත. අන්න කාමීවරතුවා හැසිරීම. ඒකෙන් ඇති වෙන කාමීවරතුවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමීවරතුවා හැසිරීම. එනම් කාමීවරතුවා හැසිරීම මෝහේ. මෝහෙන් එන ඕගොල්ලන්ට විහිංසා විතක්කේ කියන එක. දැන් පේනවද මේක තුන සම්බන්ධ වෙලා තියෙන හැටි? දැන් එහෙමනම් දැන් මේ 4යි 5යි 6යි කියලා කියන්නේ අර ඉස්සෙල්ලා එකනේ නේද? මෙතන 4යි 5යි 6 අංශ ගණුවකින් කරකෙව්වා නම් ඕගලන්ට පේනවා අපි අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ තිබිච්ච මේ 4යි 5යි 6 තමයි මේ තෙන්නන්නේ මෙතෙන්දී. ඒ දෙක එකයි කියන එක තියෙනවා. එතකොට දැන් මේ පින්නන්නේ මේ ඇකිලිච්ච අවස්ථාවක්. ඒ කියන්නේ මොකද්ද? අර බෝලු කූඩුව ඇකිලුණා. ඉදන් සච්චේ කියන එක ආව පරාමාස කාය ග්‍රන්ථයේ ඇතුළත. දැන් මෙතෙන්දී අභිච්ඡාවයි චේතනාවයි දෙක එක්කව වෙලා තියෙනවා. මතකද බුදුහාමුදුරුවෝ වෙන්නවා? මෙතන මේ කාම කාම සංඥා මේ වලින් ඇති වෙන්නේ අභිච්ඡා ව්‍යාපාද සාරම්භය කියලා. එතකොට අභිච්ඡාවයි දැන් චේතනාවයි දෙක එකට එක්කව වෙලා තියෙනවා. ඕක නිසා තමයි අර දොරපොල් අංශ කණුවකින් කැරකෙනවා කියන්නේ. එතකොට දැන් මේ වේදනාව කියන එක දෝමනස්ස සාගතයි. මේක මේ රවුම් දෙකක් ගිහිල්ලා වෙලා තියෙනවා. මතකද බත් කටක් කෑවා? අර මං කිව්ව මං කැගිරි මාළුවක් කාලා තිනවා කියලා. කාපු ගමන් මතක් වෙන්නේ කලින් කාපේ. ඉතින් දැන් අර ඉස්සෙල්ල වගේ රස නැහැ නේ. දැන් තියෙන්නේ දෝමනස්සයක් නේද? එතකොට මෙතන දෝමනස්සය. මෙතන පරාමාසය ඉදන් සත්‍යයි එකට ඉන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ පල්ලෙහාන් යන්නේ කොහේද? බයෙන් අඟටි ගමනක් යන්නේ. එතකොට මෙතන තියෙන්නේ කාම සංඥාව කියන එක. මේ පැත්තේ කාම සංඥාව. එතකොට දැන් ඕගලන්ට පේනවා එහෙමනම් මෙතන මේ ලීලක් තියෙනවා. අනිච්චා භික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේ තම්බීකවේ බාලලාපන. මේක මේ පෙන්වන්නේ මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? කාම සංඥාව නිසා ඇති වෙන්නේ මොකද්ද? මේකෙන් තනිකර ඇති වෙන්නේ දෝමනස්සේ විතරයි. වෙන මොකක්වත් අපිට ඇති වෙන්නේ නෑ. මොන ආකාරයට කරත් ඒ කාම සංඥාවෙන් අපි අර කරකෝගෙන ඇවිල්ලා ওই රවුම් ගහගෙන ගිහිල්ලා අන්තිමට අපිට ඇති වෙන්නේ දෝමනස්සේ පමණයි කියන එක තමන්ට එනවා. එතකොට ඉතින් මේක මං කියුවේ මේකේ භාවනාවට ගන්න තියෙන්නේ මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක. ඔගොල්ලෝ හොඳට බලන්නේ මේ විඥාන ආහාර පාරේ මේ වෙන්නා වූ කාරණාව. මේක නිසා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යයට ඇදෙනවා. ඒ ඉදන් සත්‍යයට ඇදෙන්නේ මෙන්න මේ තුන් ධර්මයන් මගින්. අභිනිවේෂයයි, මෝහයයි, අවිද්‍යාවයි. විඥාන ආහාර පාරේ භාවනාව කොටසකුත් එක්ක තමයි හොඳට බලනවා මෙතන. මේ විදිහට ඇදෙනවා කියන එක. එතකොට අපි කිව්වා මේකේදී අහණින් මමුණේ එකට ඉන්නේ ප්‍රසන් මොමන්ට් එකේ. වෙනද අපේ මෝඩකම. කිසිම දෙයක් ඕගලන්ට හම්බෙලා නෙමෙයි ඕගොල්ලෝ එකපාරට මිනිස්සෙක් සුබයි කියලා ගන්නෙ. කිසිම දෙයක් හම්බෙලා නෙමෙයි මේ කට්ලට් එක සුබයි කියලා ගන්නෙ. අර බල්ලා මස් කට් එක දුවගෙන ගියේ. ඕගලන්ට තේරුණානේ ඌ හපලා අන්තිමට ඌට ඇති වෙච්ච දෙයක් නෑ නේද? ඌගේ ඇඟම තමයි දියුනේ. එතකොට එහෙනම් මේ කාමේ නිසා ඇතිවෙන කාම සංඥා නිසා ඇතිවෙන දෝමනස්සයක්ම විතරයි කියන එක තමයි හොඳට කල්පනා කරනවා. මේ තුන් ධර්මයන්ගේ මේක ඇදෙනවා කියන එක තේරුම් අරගෙන. එතකොට ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව. එතකොට එහෙනම් අපි ඊළඟ ධර්ම කාරණාවට යමු. ඒ ධර්ම කාරණාවෙ පෙන්නනෝ මහණින් නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවක තෙමේ ආරණ්‍යයට පැමිණියෝ උක්ෂමූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන කේකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්ඤ්ඤායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්ඤ්ඤායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හේම උදේ ශාරීරියාගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණිය ඇත්තේ මහන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මොකද්ද මේ කියන්නේ? දැන් බලන්න අපි ඉස්සෙල්ලා පෙන්නේ මොකක් ධර්මයේ මේක ඇදිලා ගිහිල්ලා මොකද්ද වෙනවා කියේ? දෝමනස්සයක් නේද? මතක දෝගුල්ල අර පෝතලේ සූත්‍රයේ රූපයත් එක්ක ඉන්න බෑ කියලා හිතුවම රූපය අල්ලා විසිකලා අන්නේ. ඒතර හැම වේදනාවම දෝමනස්ස සහගත ස්වභාවය කියන එක තේරුම් ගත්තාම වේදනාවත් අල්ලා විසිකරනවා නේද? එතකොට ඒකෙන්නේ කලින් එකේදී හත් වෙනි ධ්‍යානට ගියේ. දැන් අපි මේ ඩයග්‍රෑම් එක සාකච්ඡා කරේ මේ ස්ලයිඩ් 5 එක එහෙම හත් වෙනි ධ්‍යානෙට ගිය අවස්ථාවේදී නේද? වේදනාවල්ලා විසිකරනවා තින් දෝමනස් එනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා තවත් ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමය? ශුන්‍ය මිදං අත්තේන වාතනිනවා කියලා ගන්නවා. ඕගලන්ට මතකද අර අපි ප්‍රඥා ඩයග්‍රෑම් එකේ බැලුවා? අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගීය කියලා ගන්න වටිනවද නේද? අන්න ඒක ගත්ත ගමන් තවන්න පුළුවන් මේ හත්ෙටි ධානය කියන එකට ගමන් කරන්න. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවන මගේ කියලා ගන්න වටිනවද? ඒකනේ මම කිව්වේ අර මගඵල ලාභියා. එයා කියනවා මේ ලෝකේ එකක්වත් මම මගේ නෙමෙයි කියලා ගත්තා. මට නම් ওই පළවෙනි ධාන දෙවෙනි ධාන මොකක්වත් ඇති වුණේ නැහැ. එක පාට මගේ ඔළුව විශාල වෙලා ගියා කියලා නේද? එතකොට ඒක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. මගපල චිත්තේ නම් වූ ගම එක පාටම හත් වෙනි ධානයේ විශාල වෙලා යනවා මගේ නෙමෙයි කියලා අරගෙන. අර අනුබිලි වලට යන්න ඕනේ නැහැ. ඉතින් මේක දෙවෙනි කාරණේ. හත් වෙනි ධානයට යන්න තියෙන දෙවෙනි කාරණේ. හැබැයි මේකේ ප්‍රඥාව අධිකයි. මෙයා මගපල ලබලා ඉන්නව පුද්ගලෙක් මේ කියන්නේ. ඊළඟට පෙන්නනවා ඊළඟ කාරණාවට මහණෙනි එහෙම තන එකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නොබ යන කිසිවෙක්ද නොබගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චඤ්ඤායතන සමාධියට වූ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයාගේ මිදීමේ මරණය මැත්තේ යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානට සමාන වේ යන කාරණය ඇත්තේ. මාන්නෙමි තුන්වෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ කියලා සූත්‍රයේ කියනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මේ තමා කියන බුද්ධලයා සකස් කළොත් තමයි ඒ තමා කියන එක පවතින්නේ. ඒ රාගය නිසා තමයි සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. තමා කියන එක ඒ සකස් කළොත් විතරයි ඒක තියෙන්නේ. රාගය නිසා මේ කියන්නේ. ඒ කියන්නේ වේව් එකක් වගේ අපි සකස් කර ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාව මේ බොහොම මේ ප්‍රඥාවන්ත වූ අවස්ථාවක්. මේ වෙන්නේ මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාවක ඒ පුද්ගලයෙක්ගේ සිතන්නා වූ ස්වභාවය මේක පැහැදිලි කරන්නේ. ඉතින් මේක අපි පැහැදිලි කරනවා නම් අපි යමු අර 2B ඩයග්‍රෑම් එකට ගිහින් මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඕගලන්ට පේනවා මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි මේ සංඥාව කියන එකට එනවා නේද? පේනවද මේ විඥාන ධාරාව ගලන විදිය? රූපේ ස්පර්ශ වෙලා සංඥාවක් ඇති වෙලා ඉතින් ওই විදිහට විඥාණි දක්වා එනවනේ. ඒකට අපි ඕනකොට අපි ලියාගමු, ලකුණු කරගමු. කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා රේඛාවක් ලකුණු කරලා අපි අන්න ඒකට උඩින් දාගමු 1A කියලා. 1A 1A මෙතන ඉඳන් රේඛාවක් ලකුණු කරලා ඒකට උඩින් ඒ රේඛාවට ලියාගන්න 1A කියලා. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන මේ සංස්කාර තියෙන එක තියෙනවා නේද? ඉතින් මෙතන ඇත්තෙම කියනවා මේ තියෙන්නේ මේ පරිදේවෙනේ සංස්කාර බිඳිලා වැටලා. එතකොට මේ සංස්කාර කියන තැන ඉඳන් ඕගලන්ට පේනවා දැන් මෙතන වම් අතපැත්ත වේදනාව ඉඳන් බය ආගතිය, පරාමාසයේ ඉඳන් දෝෂ ආගතිය. අන්නේ රේඛාව දෙක කැපෙන තැනට තමයි ශෝකය කියන එක එන්නේ. එහෙමනම් අපි මේ පරිදේව ඉඳන් ශෝකයට රේඛාවක් ලකුණු කරගෙන අන්නේ ඒකට අපි දාගමු 2A කියලා. 2A. එතකොට ඊළඟට ආපහු ඔයගලන්ට තියෙනවා මේ සංඥාවේ ඉඳන් චේතනාවට ධාරාව ගලනවා නේද? එතකොට මේ සංඥාවේ ඉඳන් චේතනාව දක්වා රේඛාවක් ලකුණු කළා. අන්න ඒ රේඛාවට අපි දාගමු 1B කියලා. 1B. ඊළඟට ඔයගලන්ට පේනවා මේ වේදනාවේ මේ පැත්තේ තියෙනවා දෝමනස්සේ නේද? දැන් අපි හිතේ ශෝකේනේ. ශෝකේ ඉඳන් දෝමනස්සේට රේඛාවක් මේ පැත්තට ලකුණු කළා. අපි ඒකට දාගමු මේ 2B කියලා. 2B. ඊළඟට එතනම අපිට ලකුණු කරගන්න පුළුවන් මේ දෝමනස්සේ ඉඳන් වම් අත පැත්තේ තියෙන දුක්ඛේ. මතකද? දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. දැන් අපි අවිල්ල තියෙන දෝමනස්සේ. දැන් මේ පැත්තේ දුක්ඛේ. එහෙනම් දෝමනස්සේ ඉඳන් දුක්ඛයට රේඛාවක් ලකුණු කළා. අපි අන්න එතනද දාගමු 2C කියලා. 2C. දැන් ඊළඟට ආපහු උගලන්ට පේනවා මේ රේඛාව නම් ලකුණු කළාම තියෙනවා. පේනවද මේ චේතනාවේ ඉඳන් මෙතන කොළපාට ලකුණු කළාම තියෙන රේඛාව? අන්නේ රේඛාවට දාගන්න අපි මේ 1C කියලා. 1C. 1C කියලා දාගන්න. එතකොට දැන් මේක මේ පෙන්වන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ අපි මෙතන මේ දැන් විඥාන ධාරාව බිඳුනට පස්සේ ඕගොල්ලෝ නිකන් ඉන්නවද? නෑ නේද? පරිදේව වුණාට පස්සේ ඕගොල්ලෝ ශෝකයට යනවා. මතකද අපි කිව්ව පරිදේව ඉඳන් ශෝකයට අපි දුවනවා කියලා නේද? එතකොට දුවන්නේ නිකන් නෙමෙයි නේ. දැන් අර මේක කැඩිච්ච මනුස්සයා නම් ඉතින් මේ උදැල්ලක් අල්ල ගන්න හරි යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ රූපේ ඉඳන් අපි සංඥාවට යනවා. ඊළඟට ආපහු උගලන්ට පේනවා මෙතනින් මේ පැත්තෙන් අපි ඒ සෝකේ ඉඳන් දෝමනස්සයට එනකොට අපි සංඥාව ඉඳන් චේතනාවට යනවා. ඊළඟට ආපහු අපිට පේනවා මේ දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට යනකොට චේතනාව ඉඳන් විඥාණයට යනවා. ඒකයි අපි කරන්නේ. ඒ කියන්නේ මේක මේ වම් අත පැත්තට මෙහෙම යනකොට පල්ලෙහෙන් වමට එනකොට උඩින් වමේ ඉඳන් දකුණට යනවා. උදාහරණයකට ගන්න පුළුවන් වතුර මේ ජග් එකක් වගේ එකක් ගන්නකෝ නේද? උඩින් වතුර පාර උඩට ගියොත් මොකද වෙන්නේ? උඩට ඉස්සෙනවා නේද? ඒ පැත්තට ඉස්සුනොත් ඒ පැත්තේ බර වැඩි හින්දා යටටම ගිහිල්ලා යටින් වතුර පාර වමට එනවා. ඇවිල්ලා වම් පැත්තේ ඉස්සෙනවා. අන්න ඒක තමයි ඔය පේන්නේ නේද? මේ පැත්තට ගියා මේක දෙපැත්තට කැළක් වීමක් කියන එක තියෙනවා. ඉතින් ඒක නිසා රැලිය ඇති වෙනවනේ නේද? එතකොට ওই රැල්ල ගැන තමයි බුදුහාමුදුරුවෝ උතන පෙන්නන්නේ. එතකොට මෙතනදී හරි ලස්සනයි මේ ධර්මය. දැන් අපි කිව්වා මෙතනින් යට පරිදීයෙන් ඉඳන් ශෝකේ, ශෝකෙන් දෝමනස්සේ, දෝමනස්සෙන් දුක්ඛය. දැන් ඉතින් බලන්න දැන් අපි දෝමනස්සයට ආවට පස්සේ දැන් අපි කිව්වා මෙතනින් දෝමනස්සෙන් ඉඳන් මේ පැත්තේ දුක්ඛයට යනකොට එතකොට මේකත් හරි නේද? එතකොට දැන් බලන්න මේ චේතනාවේ අර්ථ දැක්වීම කල්පනා කරන්න. දැන් අපි කිව්වේ මොකද්ද? පරිදේවි ඉඳන් ශෝකයට එනකොට ඔන්න රූපේ ඉඳන් අපි ආව සංඥාවට. ශෝකේ ඉඳන් දෝමනස්සයට එනවා සංඥාවෙන් ඉඳන් චේතනාවට. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා නැති තියෙන්නේ. දැන් එහෙනම් ගන්න ওই චේතනාව කියන එකේ අර්ථ දැක්වීම කියන එක. ඒ චේතනාව කියන එකේ අර්ථ දැක්වීම මොකද්ද තියෙන්නේ? ඒක පෙන්නනවා ඉති කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥං අයං චේතනා කියලා කියනවා. කාමයන්ගේ සංයුක්තයි. ඒ වගේම අපි මේ භාවිතා කරනවා, දිනු කරනවා අජෝ සංඥා අල්ලගෙන ඉන්නවා කියන එක තමයි චේතනාව. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා චේතනාවේ අර්ථ දැක්කේ. මොකද තියෙන්නේ පිටකෝපදේශය විතරයි. චේතනාව වුණ අර්ථ දක්වන එකම තැන. එතකොට දැන් ඒකෙ පෙන්නනෝ දැන් අජෝ සංඥා මොනවද අපි අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ භවය. භවය කියන එක තමයි අල්ලගෙන ඉන්නේ. يعني ওই කැරකවීමක් තමයි භවය කියලා කියන්නේ. අර කැළත් වීමක් කියන එක තියෙනවා නේද? අන්න ඒ අර්ථය. එතකොට අජෝ සංඥා භවය අල්ලගෙන ඉන්නේ. ඊළඟට පෙන්නනෝ දෙවෙනි එකට ගමු. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ. මොනවද අපි මේ දියුණු කරන්නේ? භාවිතා කරනවා කියන්නේ දියුණු කිරීම කියන එක, ඩෙවලොප් කරන කියන එකනේ පාලි භාෂාවෙන් පෙන්නන්නේ. මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. ඕක තමයි ඕගොල්ලෝ දියුණු කරන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ රස්සාවක් කරගෙන ඉන්නවා. දකින්න හොඳ මාත්‍යෙක් හොඳ රස්සාවක් ඇතුව එයා මේ ඉන්නවා කියලා නේද? එයා නම් හොඳට සැපට ඉන්නවා ඇති. ආදී වශයෙන් කල්පනා කරනවා. දැන් ඕගොල්ලෝ මොනවද ඔය දිනු කරන්න හදන්නේ? මමත් ඕක කරනවා. මමත් ඉගෙන ගන්නවා. මොකටද? හොඳ රූපයක් නේද? ඒ කියන්නේ ඒ රූපය ගත්තාම කුණු අඹ ගෙඩියක් අන්නත හොඳ අඹ ගෙඩියක් යවොත් මට හොඳ රසක් වේදනාවක් නේද? ඒතර අපි දිනු කරන්න යන්නේ රූපාග වේදනාගේ චේතනාගේ. අර ක්‍රමයන් භාවිතා කරනවා. කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා. මම ඉංජිනේරින් ඉගෙන ගන්නවා ආදී වශයෙන්. ඊළඟට ගන්න ඒ අර්ථ දැක්වීම පළවෙනි වචනේ. සංගත මෙතන දෙනවද මේක මේක ටී කප් එකක් වගේ නේද මේක? රූපය, වේදනාව, චේතනාව කියවම මේක කප් එකක් වගේ නේද? මේක හෑන්ඩල් එක වගේ නේද? මේ විඤ්ඤාණය කියන එක මේ කොළපාට දාලා තියෙන්නේ තේ කෝප්පේ හෑන්ඩල් එක වගේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ සෝස්පන් එක. සෝස්පන් එකේ හෑන්ඩල් එක. තාම හෑන්ඩල් එක හදලා නැහැ. දැන් බලන්න දැන් පළවෙනි වචනේට එනවා අපි සංයුක්තයි. කනෙක්ටඩ්. මොනවටද අපි මොනවද මොනාගියන්ද අපි ඒක සඳහා අපි යොදා ගන්න. ඔයගලන්ට පේනවා රූප, වේදනා, සංඥා. දැන් බලන්න මේක ඇතුලේ මේ ටී කප් එක ඇතුලේ තියෙන එහෙනම් මේ සංඥාව. සංඥාවක් නේ තියෙන්නේ නේද? පේනවද? මේක ඇඳලා තියෙන්නේ. ඒතකොට මේ සංඥාව කියන එක මොකද්ද ඕකේ තියෙන්නේ? බලන්න අපි මතකද මේක පෙන්නවා සුබයි කියලා ගත්තා. මුසාවක් නේ. මල උත්‍රා සූචි කොටකට ඕගොල්ලෝ කියනවා හරි ලස්සනයි කියලා. හරි බලුබෙට්ටක් දිහා බලලා මේ හොඳයි කියනවා වගේ නේද? ඊළඟට ඒකට එක්කව කළා නිට්ටයයි කියලා. තවත් මුසාවක් නේ නේද? එතකොට සුභේට නිත්‍ය එකකවල දැන් ඒකෙන් ඇති වුණා සුඛයි කියන මුසාව. එහෙනම් අපිට පේනවා මේ ටී කප් එක ඇතුලේ හිස්. මගේ ටී කප් එක හිස් කිසිම දෙයක් නැහැ. මේ කිසිම දෙයක් නැති මේ සංඥාව භාවිතා කරලා තමයි මම මෙන්න මේ හැන්ඩල් එක හදාගන්නේ. විඥානයේ කියන එක. අන්න එක කෙනෙක් හොඳට කල්පනා කළා නම් එයාගේ හිත නතර වෙනවා. දුවන්නේ නැහැ. අනාශ්‍රවයි. රැල්ලක් නැහැ. මොහොද රැල්ල නැතිනවා. රැල්ල තියෙනවා නම් තමයි මේ මම වෙමි කියන කතාව. මගේයි කියන්නේ තමා වෙමි මම වෙමි. එතකොට මෙතන පෙන්නුවේ මම යන කිසිවෙකුත් නැත, මගේ යන කිසිවෙකුත් නැත. ඉතින් මේක හරි ලස්සන භාවනාවක්. ඒ කෙනෙක් මේ විදිහට හොඳට කල්පනා කළා නම් කොහොමද අපි ඒක කරන්නේ? අර 1A 1B 1C කියලා ඔකළු දැක්කන නේද? ඒ පාර දිගේ බලාගෙන යනවා. කැලෙන් කැලට බලන්න ඕනේ. පරිදේවේ ඉඳන් මං ශෝකයට යනකොට රූපේ ඉඳන් සංඥාවට යනවා. 1A කියලා ලියාගත්ත ඒක. ඊට පස්සේ ශෝකේ ඉඳන් මම දෝමනස්සයට යනකොට සංඥාවේ ඉඳන් චේතනාවට යනවා. 2B කියලා ලියාගත්තා 1B කියලා ලියාගත්තා නේකට නේද? යටින් 2B කියලා ලිව්වා. දැන් ඔන්න චේතනාවට ආවට පස්සේ අන්න චේතනාවේ අර්ථ දැක්කින් මෙහි කරනවා. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. තුන්වෙනි වචනේ පටන් ගන්නවා අජෝ සංඥා. මොකද්ද මං අල්ලගෙන ඉන්නේ? භවය. භවය තමයි අල්ලගෙන ඉන්නේ. එතකොට මම භාවිතා කරන්නේ මොකද්ද මේ භවය පැවැත්වීම සඳහා? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. අර මහත්ය වගේ මමත් කාලා ඉන්නවා ආදි වශයෙන් නේද? එතකොට ඒක සඳහා ඔගලන්ට යොදා ගන්න වෙලා තියෙන කනෙක්ට් වෙලා තියෙන සංගත වෙලා තියෙන මොනවාද? රූප, වේදනා, සංඥා. එහෙනම් ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේක තමයි තේ කෝප්පේ. නම් තේ කෝප්පේ ඇතුලේ තියෙන්නේ සංඥාවක්. බොහෝ සංඥාවක් නේද? සුභයි කියන මුසාව. ඒකට නිත්‍යයි කවල්ලා සුභේ නිත්‍යකාර මේ කාමරාග අනුසය හරහානේ මේක පෙන්වෙයි පේනවාද? මේකත් එක්ක බලන්න ඕන. සුභේට නිත්‍ය කළා කාමරාග අනුසයෙන් තමයි කිව්වේ ඇඟිල්ල දික්කලා සංඥාවට සුඛයි කියලා. මුසාවල් දෙක. එහෙනම් මගේ මේ කප් එක හිස්. එතකොට මම මේ හිස් වෙච්ච එකකින් නේද මම මේක හදන්නේ? මතකද සංඥාව මෙරුවක් කියලා ඔගොල්ලෝ ඉගෙන ගත්තා. සීල සූත්‍රයේ පේනවාද? ආන් මේ වගේ එකකින් තමයි මේක හදන්නේ. අන්න එක තීරුම් ගත්තාම හරියට තීරිච්ච එක්කෙනාගේ මනස එහෙමම නතර වෙනවා. එහෙම නතර වුණොත් ආපහු මේ ධර්මිය මේ බලන්න ඕනි කියලාවත් කරකවන්න යන්න ඕනේ නැහැ. නතර වුණා නම් නතර වුණා. අනාශ්‍රවී කියලා කියන්නේ ඒකයි. හරියට ඒක ගිය මනුස්සයෙක් නිකන් ඩිමෙන්ෂියා වගේ මොකක්වත් මතක නැහැ. මෙතනින් එහා පැත්තට භාවනාව හිතන්න කාරණා මෙනි කරන්නත් බෑ. අන්න ඒ වගේ අර මං කිව්වේ අර පොල් ගහක් දැක්කනම් අනාශ්‍රෝ චිත්තියට ගිය කෙනා දැන් සාමාන්‍ය කෙනෙක් නම් රචනයක් ලියනවා නේද? මේ තාල වර්ගයේ ගහක් කියන පොල් ගෙඩි කන්න පුළුවන් කියනවා. දැන් ඒ කරන්නේ මේ භවය පවත්තන්න තියෙන කාරණානේ. අනාශ්‍රෝට ගිය කෙනාට භවයපත් පවත්තන්න රචනිය නැහැ. හිත නතර වුණා. නතර වුණා නම් එහෙම මම ඉඳාපෝපි ඉතුරු කෑල්ල වළන්නේ කියලාවත් යන්නේපා. දැන් කාරණා තුනක් බැලුවා නේද? එතකොට ඊළඟ කාරණාව ඉද පෙන්නනවා. මහණෙන් නැවත අනිකක්ද කියෙමි. ආරශාවකදී මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්, පරලෝ යම් කාමයොත්, මෙලෝ යම් කාම සංඥාවොත්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද, මෙලෝ යම් රූපයොත්ද, පරලෝ යම් රූපයොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, යම් කම්පාන වන ධාන සංඥාවොත්ද, යම් ආකින්චන්නායතන ධාන සංඥාවොත්ද, මේ සියලු සංඥාව ඉතිර නැතුව නිරුද්ධ වෙද්ද, යම් ඒ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ, මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුවේ පහදී. මේ භවයේදී පැහැදිලිව ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥාන කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි මේක පෙන්වන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතකයි අපි කිව්වා මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපි ළඟ ඔක්කොම තියෙන්නේ කියලා නේද? මතකද අපි දවස් හතර වෙන සටහනදී කියවනේ. ඉතින් අන්න ඒව සංස්කාරයන් ඒව එපා කියලා තමයි ඒව මගේ කියලා නොගැනීමෙන් තමයි මේ නිව සංඥා නා සංඥායතට යන්නේ. මතකද අර වඩුබාසුන් හැංගේ කතාව? අර ලී කෑලි තුනක් තිබුණා දෙකක් හොඳයි එකක් ගුල්ලු ගහලා පාසුන් හැට කරගන්න දෙයක් තිබුණේ මේසේ හැදුවා. හැදුවට පස්සේ පේනවා අර මේ ඒ මේසේ දකුණු පැත්තේ කකුලට ඇවිල්ලා තින්නේ ඔල්ලු ගහපු ලී කෑල්ල. ඉතින් බාසුන්නේ දැන් ක්ලේම් කරන්න යන්නේ නැහැ නේ, යටින් ගහන්නේ නැහැ නම. මම තමයි බාසුන්නේ හදපු දිනේ මේකයි කියලා ගහන්න යන්නේ නැහැ නේද? එතකොට එයා දන්නවා මේක කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සංඥාවේ අනිත්‍යභාවය දන්නවා, හදන්නා වූ සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට. අන්න ඒකෙන් තමයි මේ නව සංඥා නා සංඥායතනිය කියන එකට තියෙන්නේ. ඉතින් මේතන පෙන්වන මේ හැම ධ්‍යාන සංඥාවක්ම එයාට පේනවා මේ ඔක්කොම රෝගී. ඉතින් එහෙනම් ඉතින් මේ අර ගොල්ලු ගහපු ලී කෑල්ල වාගේ නේද? මේකෙන් හදන දේවල් වලින් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක එයාට තේරෙනවා, කඩාගෙන වැටෙනවා කියනවා. ඉතින් මේ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එකේ හට ගැනීම කියන එක, ඕක හරියට නිකන් අර අපි දැන් ටිකට් ඉස්සෙල්ලා කිව්වනේ අර රැල්ලක් වගේ කියලා නේද? මොහොද රැල්ල වගේ. කොහොමද රැල්ල ඇති කරගත්තේ? දැන් අර ඕගලන්ට මගේ පළවෙනි භාවනාවට ගන්න කියලා පරාමාසයේ ඉඳන් සක්කියට ඇදෙනවා. ආන්න පොඩ්ඩක් අර නිශ්චලව තිබිච්ච වතු චුට්ට හිතක් හෙල්ලුවා නේ. ඉඳන් සක්කියේ පරාමාසයට ඇදෙන ওই විදිහට තමයි මේකේ වතුර පාර. ඉතින් ওই රැලි දෙක නේද ওই ලස්සන්ට අපිට පේන්නේ. මෙතනින් මේ පෙන්නන්නේ මේ යටින් එකක් එනවා නේ, උඩින් එකක් එනවා නේ. පරාමාස පැත්තේ ඉඳන් විදං සත්‍යයට යනවා. යටින් බැලුවහම ඔයගලන්ට පේන විදං සත්‍යයේ ඉඳන් පරාමාසයට යනවා. ඒකනේ මේ පරිදී විදං සෝකයට යනවා. පේනවද? ඒක තමයි වෙන්නේ. රැලි දෙකක් කොහෙ වෙන්නේ? එතකොට ඕක අවබෝධ කරගන්නවා කියන එක තමයි මං කියවර පළවෙනි එක තමයි බොහොම වටිනා උදේ කියන එක. ඒකම තමයි මේ කතාව තමයි පිටිකට යන්නේ. එතකොට මේක තවදුරටත් පෙන්වන්න පුළුවන්. දැන් මේ රැල්ල හැදෙනවා කියන්නේ දැන් හිතන්න බලන්න මේ අපි මේ වේදනාව හරිය මෙහෙම පටන් ගත්තොත් මේ විඥානේ මෙහෙම බෙල් ෂේප් කර්ව් එක තියෙන්නේ, බෙල් එක තියෙන්නේ නේද? ආන්න ඒ වගේ අර නෝමල් කර්ව් කියලා මැතමැටික්ස් වල එහෙම කියන අන්න ඒ වගේ එකක්. මෙහෙම උඩට ගියා ආපහු ඒක බහැල යනවා නේද? එතකොට ඉතින් මේ හරිය යම්කිසි වේදනා මේ නාම රූප කියලා ලකුණු කරලා තියෙන්නේ. මේ හරිය හිතන්න මේ වේදනාව වගේ එක තියෙනවා. ඉතින් ওই වේදනාව ඇති වුණාම දැන් ඉතින් මම නිකන් ඉන්නේ නැහනේ. මතකද අර මගේ කැකිලි මාළුවේ කතාව? පොඩි කාලේ කැකිලි මාළුවක් කාලා තිනෝ දැන් කනකොට කල්පනා කරනවා පොඩි කාලේ ගහපු එක කොච්චර හොඳද. ඒ කියන්නේ මගේ බෙස්ට් එක නේද මම මේ ගේන්නේ. දැන් මේ අවුරු ඊට පස්සේ දැන් 10 12 දිනක් කෑවේ මම කියන්නේ නැහැ මේ 30 දි ගහපු එක නේ මේ ගේන්නේ. අන් පොඩි කාලේ හම්බුණා වාර හොඳ මේක තමයි මම ගේන්නේ. දැන් මට නම් ඔය වගේ ඉන්ස්ටන්සස් කියන්න පුළුවන් දෙක තුනක්ම. මෙන්න මේ කාලේදී ආපු එක මේ කාලේදී ආදී වශයෙන් මතකයේ තියෙනවනම් සිහිය තියෙනවනම්. එතකොට දැන් මගේ හොඳ මේක ගෙනවන්න බෙස්ට් එක. දැන් අපි තුන් මෙතන ඒ කියලා කිව්වා කියලා අර වේදනාව හට ගැනීම. එතකොට මෙතෙන්ට එනකොට තමන්ගේ බෙස්ට් එකටම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක බහැලා යනවා. ඊට පස්සේ දෝමනස්සයක් එහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙතන බලන්න මේ මාන්නේන්නේ මේක කරන්නේ පොඩි කාලේ ආපු එක කියලා ගන්නේ තමන්ගේ මාන්නේ. ඒ පීක් එකට එන්නේ තමන්ගේ මාන්නේ කරන්නා ඕ එක. ඉතින් මේ නව සංඥා නා සංඥායතන ලාභියගේ මාන්නේ අඩු මේක කෙනා කියලා කිව්වා නේ. තේරුණාද? එයා තමයි මාන්නේ අඩු මේක කෙනා. ඉතින් මේ වේව් එක මෙතනින් මෙහෙම නතර වෙනවා විතරක් නෙමෙයි. මේක ඉතින් ප්‍රොපගේට් වෙනවානේ. මේක යනවා දකුණු අත පැත්තට. එතකොට එතන මෙතන විඥානීය තියෙන තැන ආපහු හැදෙන වේව් එක නේද? එතකොට අර වේව් එක මේ වේදනාව වගේ මෙහෙම උඩට ආවා. ඊට පස්සේ මෙහෙම බහැලා ගියා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? කර්ම විඥානේ. කර්මය නිසා ඇති වුණා වූ විඥානය තමයි මෙතන මේ පෙන්වන්නේ. එතකොට ඊළඟට මේක පෙන්වනවා මෙසේ වදාළ කල්ලි ආයුස්මත් ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාගතුන් වහන්සේට මෙසේ කිව්වා. ස්වාමීනි මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේ වි. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීනි මේ මහානතමි පිරිනිවේද. ආනන්දේ මේ ඇතැම් මහානේ පිරිනොම් පාන්නේ. මේ ඇතැම් මහන්නේ පිරිනවන් නොපාන්නේ වදාලා. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහන්නේ පිරිනවන් පාන්නේද? මේ ඇතැම් මහන්නේ පිරිනවන් නොපාන්නේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. එතෙ මේ උපේක්ෂාවට මමයි මගේ සතුටු වේ. මමයි මගේ කියයි. මමයි මගේ තෘෂ්ණාවෙන් බැසගනි. උපේක්ෂාවට සතුටු වන්නා වූ මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ෂාව විඥානීය අසුරකලෙවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහානතමි පිරුණම් පාන්නේ නැති කියලා ඒ ආනන්ද තථාගතයන් වහන්සේ පැවසුවා. ස්වාමීනි දැඩිකොට අල්ලා ගන්න මහානතමි කුමක් දැඩිසේ අල්ලා ගන්නේ? නිවසඤ්ඤානා සංඥායතනි. ස්වාමීනි මේ මහානතමි වනායි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ මහානතමි වනායි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ මේ යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයක් වේද මේ වනායි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. එතකොට දැන් බලන්න මේ කවුරු හරි පුද්ගලෙක් ඔය ඒ විදිහට ඒ ධානයට ගිහිල්ලා ඒ නිවසඤ්ඤා නාසඤ්ඤායතන එහෙම දක්වා යා ගිහිල්ලා දැන් බුදුහාම ආනන්ද හාමුදුරුව අහන්නේ යා පිරුණම් පානවද කියලා. එතකොට බුදුහාමුදුරුව කියනවා එක්කෙනෙක් මේකට සතුට වෙනවා අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨති කියලා ගන්නවා. අන්න එහෙම සතුට වෙනවා නම් ඒ පුද්ගලයා පිරුණම් පහන්නේ නැහැ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා මේ අවස්ථාවේදී. ඉතින් බුදුහාමුදුරුව පෙන්වනවා ඒ කියන්නේ අර පීක් එක ආපු එක නේද? අර බෙල් ෂේප් කර්ව් එකේ ඔය රැල්ලනේ අපි උස්සගන්නේ. ඒ රැල්ලම තමයි අපි අභිනන්දනා කරන්නේ නේද? ආ මට හොඳ රසයක් ඇති වුණා. මට හොඳ ඇඳුමක් ඇති වුණා නේද? අර රැල්ලට පීක් එක ආව මේක අපි අභිනන්දනා කරනවා. ඒකනේ අර මෙතන කනකොට රස නැහැ. පොඩි කාලේක ආපු එක කියලා එකක් ගත්තා. මේක අපි අභිනන්දනා කරනවා. එතකොට එහෙම කරොත් නිවන් දකින්නේ නැහැ කියන එක පෙන්වනවා. ඉතින් දැන් මේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ ආනන්ද හාමුදුරුව ඇහුවා ඉතින් එයා අල්ලගන්නේ මොකද්ද? නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ. ඒක තමයි හොඳම භවය කියලා බුදුහාමුදුරුව කිව්වා. දැන් මිනිස්සයා හිතාගෙන ඉන්නේ මොකද්ද? මේ මිනිස් ලෝකේ ඕගලන්ට අහන්න හම් වෙනවන්නේ නිතරම. මේක තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා නේ. ඒක නේද කියන්නේ? අහලා නැද්ද ඒක? හරියට කියනවා නේ. බුදුහාමුදුරුව කිව්වේ මොකද්ද? ශ්‍රේෂ්ඨ භවය. නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ. ඒක ඔය දැන් මේ මිනිස්සු ගන්නේ මොකද්ද මේකට මේ? මේක ශ්‍රේෂ්ඨ භවයයි කියන්නේ. කාවද දාගන්නේ? දැන් ඕගොල්ලෝ දන්න ඔය මේ එක එක ක්‍රීඩාවන් කරන කට්ටිය ඉන්නවනේ. එක එක වර්ගී ක්‍රීඩාවන් නේද? ඉතින් දැන් ඒ වගේ ඔය මේ ක්‍රීඩාවන් කරන කට්ටිය වහෙම නැත්නම් ඉතින් ඇමති කෙනෙක් ආදී වශයෙන් ඒ වගේ අය ලොකු අය සෙල්ලම් කරන දේවල් එහෙම තියෙනවනේ. ඉතින් දැන් ලංකාවට නම් ඔක එච්චරම ගැලපෙන්නේ නැහැ ඕකම. ඉතින් මේ ඒ වගේ අර තමන්ගේ ක්ලබ් එකට දාගන්නව නේද? දැන් කවුරු හරි සෙල්ලම් කරනවා ඉතින් මේ වගේ සෙල්ලම් කරනවා මමත් යනවා ඒකට. ඒකට ගියායින් පස්සේ යන්නේ මොකටද? අර ඇමතියා හරි කවුරු හරි එක්කෙනෙක් මේකේ ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ දැන් අතින් අර දැන් මිනිස්සු කට්ටියක් කතා වෙවි ඉන්නකොට කියනවනේ අර ඇමතිතුමා දන්නවද? ආව් මම දන්නවා මේ අපිත් එකනේ සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ කබ් එකකට දාගත්තා නේද? මේ මිනිස්සයා මේ බෝලේ අහුල්ලා දෙන්නේ නැති වුණා මෙච්චරයි. නමුත් ඒ උඩට අල්ලගත්තේ ඒ විදිහට. දැන් ඒ වගේ මේ මිනිස්සු ඔය ශ්‍රේෂ්ඨ භවයයි කියන ක්ලබ් එකට දාගෙන තිනේ කාවත් බුදුහාමුදුරු වීතරාග වීත දෝෂ වීත මොහ වෙච්ච බුදුහාමුදුරුම තමයි ක්ලබ් එකට දාගෙන තියෙන්නේ. බුදුහාමුදුරු මේක ඉපදෙනවා කියලානේ ඔය ඔහොම කියන්නේ නේද? දැන් බලන්න මේ බුදුහාමුදුරු මේක ඉපදෙන්නේ රාතන් වහන්සේ මට පැවසුවා මේ ලෝකේ බැලන්ස් කරන්න. බැලන්ස් කිරීම සඳහායි කරන්නේ. ඔය අගනිට්ටාවට ගිහිලා රහත් වෙන්නේ නේද? මහා ප්‍රඥාවන්තයෝ මෙහි වෙලා තියෙන්නේ. එතකොට මේක බැලන්ස් කරන්න බලන්න බුදුහාමුදුරු මෙහි ඉපදෙන්නේ නැතුව දිවි ලෝකේ ඉපදුනා නම් අපිට උඩපයින් විතරයි වෙන්නේ නේ? දැන් මෙතන බුදුහාමුදුරුව පහළ වුණාම දෙවියන්ටත් මෙතෙන්ට එන්න පුළුවන්, බ්‍රහ්මයාටත් එන්න පුළුවන්. ඔක්කොටම ඇවිල්ලා ඒගොල්ලන්ට එන්න පුළුවන්කම නිසා බණ අහන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් අර ඒක වරදවා වටහා ගත්තා. ඉතින් ශ්‍රේෂ්ඨ භවයේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ කියන්නේ. ආනන්ද මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ වෙමි. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය එනවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු විපාක භවය එනවන්නේ. දැන් පංචස්කන්ධයක් හේද ඒ දුරු කරමේ මේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙම මේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි තෘෂ්ණාවෙන් බැසගන්න උත්ති. උපේක්ෂාවට සතුට නාන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගන්න නොසිටින්නා වූගේ ඒ අසුර කලාව විඥානි නොවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිවල්ලා ගන්නා නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා වදාර. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ත්‍ය අර ඇතුණා වූ අර පීක් එක තියෙනවනේ නේද? ඒකට තමයි අභිනන්දනා කරන්නේ නැහැ. ඉතින් ඒක අභිනන්දනා කරන්නේ නැත්නම් අර වතුර ටික කලත්තන්නේවත් නැහනේ. ඇයි ඉතින් අපි ටික ටික ඉගෙන ගත්තානේ මොකද්ද ඇති වෙන්නේ? දෝමනසය. කැලත් වෙන්න මොකද්ද ඇති වෙන්නේ? අර බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්චා භික්ඛවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්ම. මේක ඇති වෙන්නේ මොකද්ද? දෝමනසය. එතකොට ඉතින් දෝමනසයන් නම් ඇති වෙන්නේ මම මොකටද ඔක කලත්තන්නේ යන්නේ ඔබ තියෙන විදිහට තියෙන දරනවා මිස එදා අභිනන්දනා කරන්නේ නෑ ඉතින් පර මේ ආනන්ද හැඳුරු කියනවා ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතේ ඒ ඒ සමාපත්තිය අතුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගියන්ගේ ඊතර කිරීම වදාරලාදී ස්වාමිනී ආරෝ විමුක්ෂේ කවරේද ආනන්දේ මේ ශාසනීය ආරසාවතේ මෙසේ කල්පනා කරයි මෙලෝ යම් කාමියොත්ද පරලෝ යම් කාමවත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කාම කම්පානෝන ධාන සංඥාවොත්ද යම් ආකින්චන්නායතන සංඥාවොත්ද යම් නෙව සංඥා නා සංඥායතන සංඥාවොත්ද මේ සියල්ල සක්කාය නම් වේ ඒ සක්කාය කෙරෙන් දැඩිසේ අල්ලා ගැනීම නැතුව චිත්තයාගේ යම් විදීමක් හේද ඒක අමෘතය වෙනවා කියලා ඒ තථාගතයන් වහන්සේ පැවසුවා. ඒ කියන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුවා නේද අපිව ගෙනිච්චා රූපේ හැම අතහැරලා මුලින් කිව්වා මේව කාම කාම සංඥා මං කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියලා නේද? ඒ පාර ඉතින් ක්‍රමානුකූලව ධ්‍යානයන්ගෙන් ධ්‍යානට ගිහිල්ලා අර කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා වේදනාවත් අල්ලලා දැන් ගියා හත් වෙනි ධ්‍යානට. අනාසුචිත්තයටත් ගියා. නේව සංඥා නා සංඥායතටත් ගියා නේද? ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේව ඔක්කොම සක්කාය own body රූප වේදනා සංඥා සංස්කාර විඥාන තිනකොට මේවෙන් ඔක්කොගේම අර සක්කාය කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ රූප ලෝකේ මිනිස්සය හරි වෙලා මම වෙමි. ඊළඟට මේ ඔක්කොම අතහැරලා නෙව සංඥා නා සංඥායතන වෙපි. මේ ඔක්කොම සක්කාය. එතකොට මේකෙන් සම්පූර්ණ මිදීමක් තියනවද? මේක තමයි මේ අමෘතය කියලා නිර්වාණය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් ඕක පැහැදිලි කරන්න පුළුවන් බොහොම ගැඹුරට. ඒ කියන්නේ අපි එක සරල විදිහකට බලනවා නම් දැන් ඕගොල්ලන් දැක්ක නේද ඉස්සෙල්ලා අර 1A 1B 1C කියලා කිව්වේ නේද? ආ පරිදේවි ඉඳන් ශෝකයට යනකොට රූපේ ඉඳන් සංඥාවට යනවා කියලා. එතකොට දැන් මේක එහෙමනම් ඕගොල්ලන්ට පේනවා මේක හරියට නිකන් මේ ෆ්‍රේම් එකක් වාගේ නේ. මේ වටේටම ෆ්‍රේම් එකක්. මේ මුළු ෆ්‍රේම් එකටම ජැක් ගහනවා. ජැක් ගහන්නේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. දැන් බලන්න මේ හරියින් කාමච්ඡන්දයෙන් ගහන. ඊළඟට අර නාම රූපයන් එහෙම වෙලා මේ සංඥාව ඉඳන් චේතනාවට එහෙම යන ව්‍යාපාදයෙන් ගහන. මේතන තියෙනවා තීන මිද්දය. තීන මිද්දෙන් තමයි මේ චේතනාව ඉඳන් විඥානට යන්නේ. ඊළඟට අර කාම සංඥාව කියලා අපි දකුණු අත පැත්තෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ උද්දච්චය. කාම සංඥාවේ තියෙන උද්දච්ච ස්වභාවය. උද්දච්චයෙන් ගහන විඥාන ඉඳන් පල්ලෙහාට එන. ඊට පස්සේ මේ අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට යන්න ඕගොල්ලන්ගේ සැකය විචිකිච්ඡාව යටි ඉඳන් ගහනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අර රාගසල්ලෙන් ආපහු රූපයට ස්පර්ශ කරනවා. දැන් පේනවද මේක ෆ්‍රේම් එකක් කියලා. මෙහෙන් උඩින් දකුණට යනවා, වමින් දකුණට යනවා, දකුණට ගිහිල්ලා ආපහු පල්ලෙහාම වමට එනවා. මේක ධාරාව කැරකෙනවා. මේ ධාරාව මෙහෙන් මේක වටේට ෆ්‍රේම් එක වාගේ පිච්ච ෆ්‍රේම් එක වාගේ නේ. මේක වටේ යනකොට මේ චේතනාව කියන තැනින් යමක් බහිනවා පල්ලෙහාට. මගේ අත්තා කීකියා මේක පැත්තට බහිනවා. අර මමන් අහන් එහෙම හිටියේ නේද? එතකොට ඉතින් මම ගිහිල්ලා ওই දෙන්න අතර හැංගිලා තියෙනවා මමනුයි අහනුයි අතර. ඒ කියන්නේ ඔය දැන් ඕගොල්ලෝ බ්ලොටින් පේපර් එකකින් තීන් තෝරනවා. තීන් තීරුවට පස්සේ තීන් දෙටින් ගීතනක් හොයා ගන්න පුළුවන්ද? නෑ. එහෙම නැත්නම් ওই සිංක් එක තියෙනවා. සිංක් එකට වතුර දානවා. දැන් මම වතුර කොහෙද යන්නේ කියලා තියෙනවා. නෑ අර බටේ දිගේ ගියා කොහෙ ගියාද දන්නේ නෑ නේද? අන්න ඒ වගේ තමයි මේ චේතනාවකින් තනින් පල්ලහැට බැලලා මේ අහම් මමන් ඉන්න තැන ගිහිල්ලා උක හැංගෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. එතකොට මෙයා දේරුම් ගත්ත මේ ඔක්කොම සක්කාය. මේක කැර කියලා ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒක ඒ සක්කාය කියලා අල්ලලා ඒවැයි අතහැරීමක් මිදීමක් තියෙනවද? අන්න ඒක තමයි නිර්වාණය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආනන්දේ මෙසේ වනාදී මා විසින් කම්පානවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී නේව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී ඒ සමාධිය අසරුවට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනදී ආර්ය විමුක්ෂේ දේශනා කරනදී ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පා ඇත්තා වූ ශ්‍රාස්තු විසින් අනුකම්පා බෝධවා කටයුතු යමක් වේද මා විසින් ඒත් ඔබට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත මේ ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරා ප්‍රමාදනව පසුපසු තැවිලිනව මේතකට අපගේ අනුශාසනාව වේ යයි වදාළ භාග්‍යතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට දැන් මේක කොහොමද අපි භාවනා කරන්නේ? මේක භාවනා කරන්නේ ඔගොල්ලෝ මේ බුදුහාමුදුරු කියන විදිහට තමයි. මොකද්ද බුදුහාමුදුරු මුලින්ම කිව්වේ? බුදුහාමුදුරු මුලින්ම කිව්වේ ඔගලන්ට පේනවා මේ අපි ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ නේද? ඒතොර දැන් කල්පනා කරනවා දැන් මේ කාම කාම සංඥා දිට්ඨ ධම්ම සම්පරායක මේවායි ඔක්කොගේම මොනවද මට ඇති වෙන්නේ? අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියනව තමයි මට ඇති වෙන්නේ. දැන් මෙයා කල්පනා කරනවා මම මේ බෝධිපාක්ෂික ආරම්භන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕගොල්ලන්ට තිය භාවනාවන් තියෙනවා නේද? ඒ සප්තබෝධියන්ගේ මොනවා හරි එකක් භාවිතා කරලා මම මේ මාර්ගයේ කෝල් කොටින් එළියට පැන ගන්නවා කියලා දැඩි ලෙස අධිටන් කරනවා. ඒතර හොඳට බලන්න අර මේ ඔක්කොම මේ තුච්ච දේවල් නේද? කාමයේ කියන හිස් දෙයකට තමයි මම මේ මාර්ගයේ කෝල් කොටුව අසට වෙලා ඉන්නේ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා කල්පනා කළාම අන්න ඒකෙන් ඔන්න පළවෙනියට එන්න පුළුවන්. දැඩි ලෙස අධිෂ්ඨානයක් ගන්නවා. ඊළඟට දෙවිනියට බුදුහාමුදුරුව පෙන්නවා මේකේ මේ ඔක්කොම ඒ ධාතු නිසා මේ රූපය නිසා ඇතිවෙන්නා වූ. ඉතින් ඒක නම් අර 2B diagram එකේ පෙන්වනා නේද? මේ කාම සංඥා මේව ඔක්කොම ඇඟිල්ල දික් කරලා පෙන්නවා මේ රූපය සුඛයි කියලා. මේ කබලින්කාර ආහාරය මෙන්න මේක නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේව ධාතු. ඒ වගේ ධාතු මනසිකාරය කළා මේව එකක්වත් මගේ නෙමෙයි කියන එක අයින් කළාම ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ එතනින් ආකාස සංඥා ඉදට යනවා නේද? ඉතින් ඊට පස්සේ තුන්වෙනි කාරණයට පෙන්නනෝ දැන් පේනවාද ඔයගොල්ලෝ කරපු භාවනාවන් තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට පෙන්නනෝ මේ කාරණා අටක් ගත්ත කාම සංඥා රූප සංඥා දිට්ඨ ධම්ම සම්පරායක. ඉතින් මේවා ඔක්කොම මේවෙන් අභිනන්දනා කරන්න මේක අනිත්‍යයි. අනිත්‍ය නිසා අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්තේ. ඒ කියන්නේ ආකාස සංඥායතන වේදනාව තමයි ඔය අභිනන්දනා කරන්නේ නැත්තේ නේද? එතකොට එහෙමනම් විඥානංචායතනයේ කියන එකට එයා යනවා. ඊළඟ කාරණාවේදී අපි කිව්වා දැන් මෙයාට තේරුණා මේකේ කම්පිටිෂන් එකක් තමයි තියෙන්නේ. මතකද මං කියාර තමන් කඩයක් දාගෙන හිටියාම අනිත් මිනිහස්සයා කඩේ දාගත්ත ගමන් තමන් පරාදයි. ඉතින් අරගෙන අයින් කරගෙන ගියා. අන්තිමට එයාට පේනවා මේ කොයි ආකාරයට ගත්තත් වේදනාවෙන් නම් මම පරාදයි. මට දිනන්න බෑ. එහෙමනම් දැන් කියනවා ඒතං සන්තං ඒතං පනිතං. යදිදං ආකින්චන්නායතනම් මේ වේදනාව නිරුද්ධ වෙලා යනවනම්. දැන් අර සාරාම්භයත් එක්ක කිව්වා නේද? කම්පිටිෂන් එක. එතකොට මට දිනන්න බෑ. එහෙමනම් මම මේක නැති වෙලා යනවනම් හොඳයි කියන එක තමන් කල්පනා කළා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමයි අපි කිව්වේ ඔගොල්ලෝ හොඳට භාවනාව ගැඹුරට බලනවා කොහොමද කරන්නේ? මේ හතරෙන් ස්ලයිඩ් එක භවයයි භෝගයයි වෝකාරයයි. ඕගලංගේ මේ කබලින්කාර ආහාර පළතුරු ගෙඩි වගේ දේවල් තමන්ගේ තියෙන භෝගයන්. ඊළඟට තමන් දැනට ලබලා තියෙන භවය. ඊළඟට වෝකාරය. මේවා අතහැරලා ආකාස සංඥායතයට ගියා කියන එක. එතකොට මෙතෙන්දී අපි පෙන්නවා මෙන්න මේ තුනම නිසා අපි අහංකාර වෙනවා. එතකොට අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. මමංකාරය ඇති වුණු තින් ආපහු අහංකාරය. අර මම කාන්තාව කියලා පුරුෂාදිස බැලුවා. අහංකාරය නිසායි මමංකාරය. තේරෙනවද? මම කාන්තාව කියලා පුරුෂාදිස බලපු නිසා තමයි අර පුද්ගලයාගේ යම් කිසි දෙයක් දැකලා අපිට අන්න මමංකාර කතාව කියන එක ඇති වෙන්නේ. ඉතින් මමංකාරය වුණාට පස්සේ අපි ආපහු අහංකාරය වෙනවා. ඒක දෙපැත්තට යනවා. එතකොට මේ ඩයග්‍රෑම් එක අංශ කණුවකින් කැරකෙවුවොත් මං කව පොලියක් දාලා ඇද්දා වගේ කියලා එහෙනම් මේක පෙරලෙනවා නේද? පෙරලුනට පස්සේ ඌකාරයේ යටට එනවා. මේ භෝගය කියන එක උඩට එනවා. ඉතින් මේ භෝගය සඳහන් ඕගොල්ලන්ගේ අදත්තා දාහනේ තියෙන්නේ නේද? මතක පේනවා නේද? එතකොට ඒක තමයි ඊළඟ ස්ලයිඩ් එකේ පේන්නේ. අන්න භෝගය ආව අදත්තා දාහනේට. ඒකනේ කිව්වේ. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දාහනේ. මගේ දැන් තියෙන අවිද්‍යාව මොකද්ද? රස්තාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක අදත්තා දානිය කරලා නේද? ඒතකොට මේක හොඳට බලන්න මෙන්න මේකේ ට්‍රාන්ස්ලේෂන් එක අපි පෙන්වන්නේ. මේ පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානිය. කාමයේ වර්ධව හැසිරීම කාම සංඥාව එහි ඇලීම අබිනිවේසය. එතකොට මෙන්න මේ තුන් ධර්මයන් නිසා මොකද්ද ඕගොල්ලන්ගේ ප්‍රධානම භාවනාව? අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි. මේ තුන් ධර්මයන් නිසා පරාමාසයෝ කියන ඒවා ඉදන් සත්‍යාභිනිවේෂ කාය ක්‍රান্ত වෙනවා. යමක් වරදවා වටහා ගත්තාද ඒක ඉදන් සත්‍යයට සත්‍යක් කියලා අපි ගන්නා වූ එක බවට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ සුභය කියන එක තමන්ට පේනවා ඒක සත්‍යක් කියලා කියනවා තමන්. මාරයේ කුකුල් කොටුවේ ඉන්නේ කොහොදයි කියලායි අන්තිමට කියන්නේ බැලුවාම නේද? ඉතින් ඒක අපි බලන විදිහ කිව්වනේ නේද? මොකක්වත් දුන්නේ නැහැ මේ අවස්ථාවේදී ආහනෙම වුණේ එකට ඉන්නවා ප්‍රසන් මූමන්ට් එකේ. බල්ලා මස් කට්ට දාපු ගමන් දුගෙන ගියා. ඉතින් ඒක බලන්න අර විඥාන ආහාර පාරත් එක්ක සම්බන්ධ කරලා තමන් කල්පනා කරනවා විඥාන ආහාර පාරේ මෙතන අවිද්‍යා යෝගේ නම් අන්න මම මෙතන ඉඳන් සත්‍යේ ඉඳන් පුලිය දාලා ඇද්දානම් අන්න පරාමාස කාය ග්‍රන්ථියේ ලණුවත් එක්ක මේක ඇදිලා එනවා. මෝහයෙන් ගත්තාම ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ අර පුලිය ගන්න පුළුවන් නේද? ඔක්කොම දාලා අපි අදිනවා. මේක වටේටම පුලිය දාලා ඉඳන් සත්‍යේ ඉඳන් යටට මෙහෙම අදිනවා. ඇද්දාම මේ පැත්තේ තියෙන දේවල් ඔක්කොම මෙහාට එනවා. ඇදිලා ඉන්න හින්දා පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා. හොඳට බලන්න. එතකොට ඒකෙදි තමන් තීරුම් ගන්නවා එනම් ප්‍රසන් මූමන්ට් එකේදී පරාමාසය ඉඳන් සත්‍යයට ඇදෙනවා. ප්‍රසන් මූමන්ට් එකේ නෙමෙයි නම් ඒ කියන්නේ මම බත් කටක් හරි කටලට් එකක් හරි කටට දැම්ම එහෙනම් මට යමක් ලැබිච්ච නිසා ඒක ප්‍රසන්න නෙමෙයි නේ. දැන් කෑවද කියලා හැවේ. එතකොට එහෙනම් ඉඳන් සත්‍යය ඇදෙනවා පරාමාසයට. ඔන්න ඔක හොඳට බලන්න. බොහොම වටිනා උදාහරණයක්. විශාල දෙයක් අවබෝධ වෙනවා. එතකොට ඉතින් ඒකෙන් අපි තීරුම් ගත්ත අපිට අන්තිමට ඇතුවනේ මොකද්ද? මෙන්න මේ දෝමනස්සය පමණයි. මේ කාමයේ නිසා ඇති වෙන පේනවද මේ කාම සංඥාව? මේ බිම්නේ උද්දච්චේන සංජක් එක ගැහුවා වගේ තමයි මේ පැත්තට තල්ලු කරලා. ඉතින් මේක කරලා අපිට කාම සංඥාව මේව නිසා ඇති වෙන්නේ දෝමනස්සය පමණයි. ඉතින් මේ වාක්‍ය හොඳට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ කිව්ව වාක්‍ය මොකද්ද කියන එක. අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසා මෝසදම් මයාකතමේතම් බාල ලාපනා කියලා. එතකොට කාමිනස් කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සය කියන එක හොඳට බලනවා. ඒක බලලා ඉතින් ඊළඟ භාවනාව ඔගොල්ලෝ හොඳට දන්නවා. අනිත්‍යනම් දුකනම් විපරිණාමයටපත් වෙනවනම් මගේ කියලා ගන්න වටිනවා. දැන් එකෙන් හත් වෙන ධානයට යන්නේ. අර පලචිත්තේ නැංවීම. ඊළඟ භාවනාවට තමයි අපි කියුවේ අර මතකද අර 2B ඩයග්‍රෑම් එකත් එක්ක පෙන්වුවෝ. අර මම යන කිසිවෙකුත් නැත මගේ යන කිසිමෙකුත් නැත. ඒ කියන්නේ රැල්ල හැදුවොත් තමයි මම ඉන්නවා කියන එක තියෙන්නේ. එතකොට දැන් මේකේ පෙන්වනවා කොහොමද ඒක අපි බැලුවේ? පරිදේවේ ඉඳන් අපි ශෝකයට යනකොට කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනවා. ඒ කියන්නේ අර බත් කට කාලා මේක මැරිලා ගියා නම් රූපයක් ස්පර්ශ කරනවා නේද? අන්න ඒකනේ ඔය පෙන්නන්නේ. ඊට පස්සේ සෝකේ ඉඳන් මම දෝමනස්සයට යනකොට සංඥාවේ ඉඳන් මම චේතනාවට යනවා. එතකොට චේතනාව ඉඳන් විඥාණයට යන්න ඉස්සෙල්ලා අන්න චේතනාවේ අර්ථ දැක්වීම කියන එක මම සිහි කරනවා. කාමීසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥායන් චේතන. එතකොට එතෙන්දී අපි බැලුවා මොන මොකද්ද අජෝ සංඥා? මොකද්ද මං අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට මම මේක සඳහා දිනු කරන්නේ මේ භවයේ පැවැත්ම සඳහා මොකද්ද මම මේ වැඩි දිනු කරන්නේ? රූපාගය, වේදනාගය, චේතනාගය. අන්න ටී කප් එක නේද? එතකොට දැන් ඒක සඳහා මම යොදාගන්නේ මොනවද? සංයුක්ත වෙලා තියෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා. ඉතින් මේ සංඥාව මොකක්ද කියලා හොඳට මනසෙන් විමසනවා. දැන් මෙතනදී පේනවා මම සුබයි කියලා ගත්තා අන්න මුසාවක්. ඒකට නිත්‍යයි කියලා එක්කව කළා තව මුසාවක් නේද? බොරු දෙකක් එක්කව කළා. දැන් කාමරාග අනුසයෙන් දික් කළා පෙන්නනෝ අන්න සුඛයි. එතකොට දැන් පේනවා මගේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ, හිස් දෙයක්. මුසාවක් විතරයි තියෙන්නේ. ආන්න ඒකෙන් නේද මම මේ විඥානීය කියන හැන්ඩල් එක හදන්නේ. අන්න ඒක තීරුම් ගත්තට පස්සේ අන්න තමන්ගේ සිත හරියට දැකපු එක්කෙනාගේ සිත නතර වෙනවා. අනාසව චිත්තය. ඉතින් ඊට පස්සේ පෙන්නවා අර නිවසඤ්ඤා නාසඤ්ඤායතනි. එතකොට මේව එකක්වත් හදන්නව සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය කියන එක තේරුම් ගත්තා නම් අන්න ඒ පුද්ගලයා නිවසඤ්ඤා නාසඤ්ඤායතනි වෙනවා. එතකොට ඒකද අපි අර බෙල් ෂේප් කර්ව් එකකුත් කිව්වා ABC කියලා නේද? එතකොට ඒකේ අර උඩම පොයින්ට් එක තමයි. ඉතින් ওই C කියන්නේ සෝකය. එතකොට ඔය A කියලා කිව්වහම දැන් ABC කියලා අපි කිව්වනේ නේද? මෙතෙන්දි මෙහෙම මෙහෙම උඩට හැදිලා එනවා කියලා. දැන් A කියලා කිව්වොතින් අපි අර වේදනාවේ හට ගැනීම, එතන වේදනාවත් එක්ක තියෙන එක. ඊට පස්සේ මේ B කියන පොයින්ට් එකට එනකොට අපිට තියෙන්නේ දෝමනස්සය. රවුන්ඩ් එකක් ගියාම දෝමනස්සෙනේ. C කියන තුන්වෙනි රවුමේ අපිට එන්නේ සෝකයේ කියන එක. අර්ථ බින්දලා ගියාට පස්සේ. එතකොට ඒ ටික කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඒ පාර ආනන්ද හාමුදුරුව ඇහුවා මේක මේ පුද්ගලයා නේව සංඥාන අසංඥායතට ගිය පුද්ගලයා මේ නිවන් යනවද කියලා. ඉතින් බුදුහාමුදුරුව කෝ අල්ලගෙන ඉන්නවා නම් නෑ නාබිනන්දති නාබිවතති නාජෝසායති ඉට තියලා ගත්තොත් නම් නිර්වාණයට යනවා කියලා. ඉතින් අර විමුක්තිය මොකද්ද කියලා ඇහුවාම බුදුහාමුදුරුව කිව්වා මේ ඔක්කොම සක්කාය. මේ රූප රූප සංඥා කාම කාම සංඥා කම්පාන වන ධාන සංඥා ආකින් චන්නායතන මේ ඔක්කොම ඇවිල්ලා නෙව සංඥා නා සංඥා ඒ ඔක්කොම ඇවිල්ලා සකස් කරපු දේවල් නේ. එතකොට ඒක සක්කාය. මෙතන මේක අල්ලගන්න එතු විතුරු වෙනවනම් ආන්න එතන නිර්වාණයයි කියලා ඒ සතගතයන් වහන්සේ එතන දේශනා කරා. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට මේ භාවනා කරගෙන යන්න පුළුවන්. අර කුගුල් කෝඩුවේ ඇතුලේ ඉන්නවා කියන එකෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව පුළුවන් පුළුවන් හැටියට යන්න.